සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස හේතුම් පටිච්ච සම්භූතං හේතු බංගා නිරුච්චති පින්වත්නි මේ සඳ සමයේ මේ පින්වතුන් සදී පැහැදී සිටින්නේ එදා ලෞතර බුදුපියාණන් වහන්සේ ලෝකයාගේ නිවීම මිදීම විමුක්තිය පිණිස දේශනා කරවදාළ පරම පවිත්‍ර සිරි සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරලා තමන්ටත් ලෞකික ලෝකෝත්තර උභය අර්ථ සාධනය සාක්ෂාත් කර ගන්නට පින්වතුනි මනුස්සෙක් හැටියට උපත ලබන්නේ බොහොම අමාරුවෙන්. මනුස්සත්ව පටිලාභෝ පරම දුර්ලභෝ. එවගේම පරම පවිත්‍ර සිරි සද්ධම්ම ශ්‍රවණං පරම දුර්ලභෝ. මිනිහෙක් වුණා මේ ධර්මය ජීවමානව පවතින කාලයක උපත ලැබුවොත් අපි දහම් නොඇසුවොත් දහම අසා දහම් ඇස පහදා නොගත්තොත් ධම්ම චක්කුං උදපාදි නොවුනොත් චක්කු කරණී කියන තත්ත්වයට පත් නොවුනොත් අපි මේ මනුස්සත්ව පටිලාභයක් ලැබීමේ මහත් වූ මහප්ඵල මහානුසංස සත්වය ලබා ගන්නට බෑ. මේ බුදු කෙනෙක් බුද්ධත්වයට පත් වෙලා ලෝකයාට විමුක්ති මාර්ගය දේශනා කරන වචන තමයි බුද්ධ ධර්මය කියන්නේ. එනිසා මේ බුද්ධ ධර්මය බුදුහාමුදුරුව දේශනා කරපු පටිච්ච සමුප්පාද ධර්මය හේතු ඵල ධර්මය බොහොම සරලව ඕනෑම කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ. තමන් හේතුවක් කළොත් ඒ හේතුව හොඳනම් යහපත් සුව සැනසුම සඳහා ලැබෙන ප්‍රතිඵලයක් තමන්ට උරුම වෙනවා. ඒ හේතුව කළ මොහොතේ පටන්ම ඒ සුවය, ඒ සහනය, ඒ ශාන්තිය, ඒ නිදහස සුවය ලැබෙනවා. ඒ වගේම තමන් කරන හේතුව නරක නම් ඒ නරක ප්‍රතිඵලය අපලි අයහපත් ඵලය තමන්ට ලැබෙනවා. වින කාටවත් නෙමෙයි. තමන් කරගත්ත දේ තමන්ට. තමන් නොකළ දෙයක් තමන්ට හොඳ හෝ නරක ලෙස තමන්ට උරුම වෙන්නේ නැහැ. පටිසන් දෙන්නේ නැහැ. ආපහු කර්මයක් හැටියට කම්මදායාදෝ කම්ම යෝනි කම්ම බන්දු කම්ම පටිසරණං කම්මං කරිස්සාමීති කියලා තමන් කරා එන්නේ නැහැ. ඒ නිසා හැම කෙනෙක්ම තේරුම් ගන්න ඕනේ මේ උතුම් බුද්ධ දේශනාව හේතුඵල ධර්මයක් මිසක කර්මවාදයක් නෙමෙයි. බුදුහාමුදුරුව බුද්ධත්වයට පත්වෙන යුගයේ ඒ කාලයේදී මේ කර්මවාදයක් ජෛනාගමේ උපනිෂද් ධර්මයේ වේදාගමේ තිබුණා. අර වච්චක සච්චගෝත්තලා මේ කර්මවාදය ජෛන මහාවීරතුමා කර්මවාදය තමයි එදා දේශනා කළේ. නමුත් බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වුණාට පස්සේ මේ කර්මවාදය මේ කර්මෙන් සියල්ල සිදුවේ කියන දේ වෙනස් කළා. පිළිගත්තේ නැහැ. බුදුහාමුදුරුව කිව්වේ තමන් කරන කියන හිතන හේතු නිසායි තමන්ට ඵල යහපත් හෝ අයහපත් ලෙස උරුම වෙන්නේ පටිසන්ධි. එනිසා මේ ජෛන මහාවීරතුමා අර වච්චක සච්චගෝත්තලා එදා තිබුණ ආගම්වල පිළිගත් කර්මවාදය බුදුහාමුදුරුව බැහැර කරලා මේ කර්මය එක හේතුවක් පමණයි, නමුත් තව බොහෝ හේතු තියෙනවා කියලා බුදුහාමුදුරුව මේ පဋාණ ප්‍රකරණේ හේතු 16ක් ඉදිරිපත් කළා. මේ පැවැත්ම, මේ දුක, මේ සංසාර ගමන පාත්වගෙන යන. ඉතින් ඒ නිසා බුදුහාමුදුරුව කිසි දවසක කොතැනකවත් කිව්වේ නැහැ සියල්ල කර්මයෙන් සිදුවේ කියලා. හැබැයි බුදුහාමුදුරුව කිව්වා සියල්ල හේතු නිසා, ඒ ධම්මා හේතු පබ්බව, හේතුව නිසා ඵලයක් උරුම වෙනවා. ඒක නිසා මේ හේතු බුදුහාමුදුරුව තුන කොටසකට බෙදුවා. තේසං හේතුං තථාගතෝ ආහ තේසංචෝ නිරෝධෝ එවං වාදී මහා සමනු. එනිසා හේතු කියන්නේ රාගය, ප්‍රියදේට ඇලීම, ආශාව, ආස්වාදනය, උපාදානය, මේ වගේ පදවලින් වචනවලින් බුද්ධ දේශනාවේ දේශනා කළේ මේ පළවෙනි හේතුව තමා ප්‍රියදේට ඇලීම. දෙවෙනි හේතුව තමා අප්‍රියදේට ගැටීම. තුන්වෙනි හේතුව තමා ප්‍රිය අප්‍රිය අතර, මනාප අමනාප අතර වැරදිසේ මානයෙන් මැන, වැරදිසේ මැනීමක් කරලා මෝහයෙන් කටයුතු කිරීම. එනිසා ප්‍රියදේට ඇලීම කියන රාගයත්, අප්‍රියදේට ගැටීම කියන ද්වේෂයත්, ප්‍රියාප්‍රිය අතර මෝහයෙන් කටයුතු කිරීම කියන මෝහයත් තමයි බුද්ධ දේශනාවට අනුව හේතු තුන. මේ හේතු තුන යහපත් කරන්නත් පුළුවන්, අයහපත් කරන්නත් පුළුවන්. ඒ අනුව වචී සංකාර වචනෙන් කරන හේතු, කාය සංකාර ක්‍රියාවෙන් කයෙන් කරන හේතු, මනෝ සංකාර මනසෙන් කරන හේතු කියලා මේ හේතු නැවත තුනකට බෙදුවා. මිනිසෙක් හැටියට අපි උපත ලබලා මේ කියන හිතන සියලු දේ මේ කොටස් තුන නමයට බෙදෙනවා. මෙතන තියෙන තුන් අරක් තුන නමය. ඉතින් ඒක නිසා තමන්ට තමන් කියන වචනේ අපි එකක් ගම්මුකෝ, එකක් වචී සංකාර. එමනනම් වචී කියන්නේ වචනයෙන් කරන දේවල්. දැන් වචී දුෂ්චරිතයකුත් තියෙනවා, වචී සුචරිතයකුත් තියෙනවා. කාය දුෂ්චරිතයකුත් තියෙනවා, කාය සුචරිතයකුත් තියෙනවා. මනෝ දුෂ්චරිතයකුත් තියෙනවා, මනෝ සුචරිතයකුත් තියෙනවා. යම්කිසි කෙනෙක් මේ වචී සුචරිතයෙන් කටයුතු කරනවා නම් ඒ පුද්ගලයා තුළ යම් සුවයක්, සුදු කිරණ ශක්තියක්, යහපත්, අනුන්ටත් යහපත්, තමන්ටත් යහපත්, විශ්වයටත් යහපත් ගහ කොළ ආපෝ තේජෝ වායෝ පඨවි මේ භූත හතරට, ඒ වගේම අපිට පෙනෙන පෙනෙන නොපෙනෙන සියලු දෙනාට. අපිට භූතයෝ පේන්නේ නැහැ, ප්‍රේතයෝ පේන්නේ නැහැ, දෙවි දේවතාවෝ, බ්‍රහ්මයෝ, තව නොයෙකුත් අය ඉන්නවා බලවේග නොපෙනෙන. ඒ වගේම පෙනෙන අයත් ඉන්නවා, මිනිස්සු, තිරිසන් සත්තු, ඔය කුරුල්ලු, මාළු, කඩි, වේයෝ, පණුවෝ, ගැරඬි, නයි, පොළොංගු, අල්ලි ඇත්තු, අස්වයෝ, බල්ලෝ, පූසෝ, මේ වගේ පේන අයත් ඉන්නවා. මේ පෙනෙන නොපෙනෙන, දිට්ඨාවා අදිට්ඨාවා, දකින නොදකින, පෙනෙන නොපෙනෙන සියලු දෙනාටම යහපත් මේ වචී සුචරිතයෙන් කටයුතු කරනවා. ඒ වගේම වචී දුෂ්චරිතයෙන් කටයුතු කරනවා නම් ඔය කියපු සියලුම දෙනාටත්, තමන්ටත් අයහපතක්, අපලයක්, අවැඩක්, අසාධාරණයක්, පටිසන්දෙන අපලයක් තමා පසුපස තමන්ම නිර්මාණය කරලා, තමන්ම ප්‍රභවය කරගෙන තමන් උරුම කරගන්න. ඒ වගේමයි කාය සුචරිතය යහපත් ඵල විපාක, කාය දුෂ්චරිතය අයහපත් ඵල විපාක. ඒ වගේමයි මනෝ සුචරිතය යහපත් ඵල විපාක, මනෝ දුෂ්චරිතය අයහපත් ඵල විපාක. දැන් මේ වචී සුචරිතය, කාය සුචරිතය, මනෝ සුචරිතය කියන තුන හෝ වචී දුෂ්චරිතය, කාය දුෂ්චරිතය, මනෝ දුෂ්චරිතය හෝ කරන්නට මුල් වෙන්නේ, නිදාන වෙන්නේ, ප්‍රත්‍ය වෙන්නේ, හේතු වෙන්නේ මේ ඇහැ, කන, නාසය, දිව, කය, මන කියන සය දොර. මේ දොරවල් හයකින්මයි මේ සියලු දේ කරන්නේ. වැරදි වුණත්, හොඳ වුණත්, හරි වුණත්, නරක වුණත්. ඒ නිසා පින්කම් කරන්නේ දොරවල් හයෙන්, පව්කම් කරන්නේ ඔය දොරවල් හයෙන්මයි. කුසලස්ස උපසම්පදා කියන කුණු සලා හැරලා කෙලෙස් හිතෙන් අයින් කරන්නේ ඔය දොරවල් හයෙන්මයි. ඒ වගේම අකුසල් සිතක් ඇතුව අකුසල් කරන්නේ ඔය දොරවල් හයෙන්මයි. දැන් කල්පනා කරගන්න ඕනේ, කාගේ පාලනයේද මේ දොරවල් හය තියෙන්නේ? අම්මන්ට, තාත්තට ඌව පාලනය කරගන්න කරලා දෙන්න පුළුවන්ද? විශ්වකර්මයෙකුට, දෙවියෙකුට, බලධාරියෙකුට, බ්‍රහ්මයෙකුට, බුදුහාමුදුර නමකට, අරහතුන් වහන්සේට, පන්සලේ හාමුදුරන්ට, ගුරුවරයෙකුට, එහෙම නැත්නම් තමන්ගේ මේ ආයතනයේ ප්‍රධානියෙකුට, ඔය තමන්ගේ ඇහැ, කන, නාසය, දිවකය, මන පාලනය කළා, ශික්ෂණය කළා, සංවර කර දෙන්න බෑ. මේක තමන් විසින් තමන් සඳහා, තමන්ගේ යහපත සඳහා මේ ආයතන හය, ඉන්ද්‍රිය හයක් හැටියට සංවර කරගෙන පාවිච්චි කරන්න පුරුදු වෙන්න ඕන. මේකට මේ ධර්මය තේරුම් ගන්න ඕන. මේ දහම බුදුහාමුදුරුව දේශනා කළේ මෙන්න මේ සඳහායි. ඒ නිසා යම් කෙනෙක් ඇහැ සංවර කරගන්නවන, කන සංවර කරගන්නවන, නාසය දිවකය සංවර කරගන්නවන, මනස සංවර කරගන්නවන, ඒ පුද්ගලයා ඉතාම උතුම් සංවර වූ පුද්ගලයෙක්. මේ පුද්ගලයා කායෙන් සංවරෝ සාදු, සාදු වාචාය සංවරෝ, මනසා සංවරෝ සාදු, සාදු සබ්බත් සංවරෝ. දැන් මේ මම මේ පුණ්‍ය භූමිය කරා ඇතුල් වෙනකොටම මේ පින්වතුන් සාදු 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 කියලා කිව්වා. මේක සමහර විටක කිසි අර්ථයක්, ධර්මයක්, නිරුක්තියක්, තේරුමක් ඇතුව කිව්වද නැද්ද දන්නේ නැහැ. නමුත් මේකේ ඉතාම ගැඹුරු අර්ථයක්, ධර්මයක්, නිරුක්තියක් තියෙනවා. මේ සාදු කියන්නේ සුහද, සුදු හදවත, සුදු කිරණ ශක්තියක්. මේ තුන් ආකාරයකට, එකයි අපි සාදු 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 කියලා තුන් ආකාරයකට සාදු කියන්නේ. කායේන සංවරෝ සාදු, වාචාය සංවරෝ සාදු, සාදු මනසා සංවරෝ, සාදු සබ්බත් සංවරෝ. හැබැයි හොඳට තේරුම් ගන්න ඕනේ, සංවර නොව වචනයක්, ක්‍රියාවක්, කතාවක් ඔය ඇහැ, කන, නාසය, දිවකය, මන කියන දුර්වල හයම සංවර නොව අවස්ථාවක මේ සාදු 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 කිව්වට එතන අර සුදු කිරණ ශක්තියක් පිට වෙන්නේ නැහැ. තමන්ටත් අනුන්ටත් සිදුවෙන යහපත අවමයි. නමුත් යම් කිසි කෙනෙක් මේ සාදු කියන වචනේ, මේක බුද්ධ භාෂිතයක්, මේකේ වචන අර්ථ ධර්ම නිරුක්තිය තේරුම් ගත්තොත් මේක තමන්ගේ සංවරත්වයට ඉතාමත්ම ඉවහල් වෙනවා. ඉතින් ඒක නිසා පින්වතුනි, අපි කරන, කියන, හිතන බොහෝ දේවල් කරන්නේ, කියන්නේ, හිතන්නේ සංවරත්වයෙන් යුතුව නම් ඒක සීල සමාධි ප්‍රඥා ත්‍රිසිකාව පිරෙන, පූර්ණය වෙන, නිවනට උපකාර වන දෙයක්. කායන සංවරෝ, වාචාය සංවරෝ, මනසා සංවරෝ, සාදු සබ්බත් සංවරෝ නම් සංවර නොවි අසංවර විදිහට කටයුතු කරලා මේ වචන ටික කිව්වට එතෙන්දි අර නිවනට උපකාර වෙන, විමුක්තියට උපකාර වෙන, තමන්ටත් බාහිර ලෝකයටත් යහපතක්, සිතක් ශාන්තියක්, සුවයක්, සහනයක් ලැබෙන චිත්ත කිරණ ශක්තියක්, සුදු කිරණ ශක්තියක් තමන්ගෙන් නිකුත් වෙන්නේ නැහැ. ඒ නිසා මේ හැම පින්වතෙක්ම කල්පනා කරගන්න ඕන, මනුස්සත්ව පටිලාභයක් ලැබූ කෙනෙකුට පමණයි මේ සංවර සීලයේ පිහිටා ශික්ෂණයකින් යුක්තව හික්මීමක් ඇතුව කටයුතු කරන්න පුළුවන් වෙන්නේ. වෙන අයටත් යම් යම් පුහුණු කිරීම කළාම ශික්ෂණයක් හෝ සංවරයක් නෙමේ, යම් ආකාරයක පුරුදු පුහුණු කිරීමක් හොඳ ගති කරන්න පුළුවන්. නමුත් ඒක සංවරය නෙමේ. ඉතින් ඒක නිසා අපේ මනස සංවර කරගත්තොත් අපේ වචන, ක්‍රියාව, කතාව, හැසිරීම, රටාව සංවර කරගත්තොත් ඒක තමන්ටත් යහපත්, අනුන්ටත් යහපත්, ඒ වගේම අපිට නොපෙනෙන ආපෝ තේජෝ වායෝ පඨවි කියන මහා භූත හතරකටත් යහපත්. ගහ කොළ වලට පවා මේ කායන සංවරෝ වාචාය සංවරෝ මනසා සංවරෝ බලපාන. ඒ ගස් වලටත් අවිඥානක ශක්තියක් තියෙනවා. ඒ ගස් වලට වුණත් අපේ සංවර වූ වචන සුදුයි, සුදු කිරණ සුවයක් දෙනවා, යහපතක් ශාන්තියක් සතක් ලැබෙනවා. එනිසා හැම අතකටම මේ සංවර වීම මනුස්සයෙක් හැටියට කරන්න පුළුවන් උතුම්ම දේ. එනිසා බුදුහාමුදුරුවෝ පැහැදිලි ප්‍රකාශයක් කරලා තියෙනවා මේ සීල විග්‍රහය කරනකොට මේ යං සමාදානං තං වතං සංවරට්ඨේන සීලං. මේ බුද්ධ භාෂිතේ එන සීලය සංවර අර්ථයෙන් පමණයි මේ සතර සංවර සීලය පූර්ණය වෙන්නේ. යම් කෙනෙකුට සමාදන් වෙන්න පුළුවන්. දැන් අපි චාරිත්‍රයක් වාරිත්‍රයක් හැටියට පංචිල් සමාදන් වුණා. මේ සිල් සමාදන් වුණාට තමන්ගේ වචනය, ක්‍රියාව, කතාව තමන්ටත් යහපත්සේ අනුන්ටත් යහපත්සේ සංවර විදිහට කතා කරන්න, ක්‍රියා කරන්න, හිතන්න පුරුදුන්නේ නැත්නම්, අදිෂ්ඨානයක් ඇති කරගත්තේ නැත්නම්, එතෙන්දී මේ සංවර සීලයක් සංවර අර්ථයෙන් පූර්ණය වෙන්නේ නැහැ. විමුක්තියට උපකාර වන ආකාරයට මේ සීලය සංවර සීලයක් වෙන්නේ නැහැ. සමාදන් වූ පලියට මොන සීලයක් වුණත් සංවර නොවුනොත්, ශික්ෂණය නොවුනොත්, එතෙන්දී මේ සීලය නිවනට උපකාර වන ආකාරයට පූර්ණය වෙන්නේ නැහැ. එක චාරිත්‍රයක්, වාරිත්‍රයක් පමණ. ඉතින් ඒක නිසා සෑම මනසක් තියෙන කෙනෙක්ම මෙනෙහි කරන්න පුළුවන් නම් මේ තමන්ගෙම හැසිරීම් රටාව, කතාව, ක්‍රියාව, සිටුවිල්ල මේ සංවරත්වයෙන්ද තමන් කතා කරන්නේ, අසංවරවද කතා කරන්නේ, ක්‍රියා කරන්නේ, හිතන්නේ. මෙහෙම අසංවර ලෙස කතා කරන, ක්‍රියා කරන, හිතන අයට මේ කියන කර්මයක් ඒ අය අතින් සිදු වෙනවා. ඒ කර්මය කියන එක තමන්ට මේ නිවන වහන්න පැවැත්ම හොඳින් හෝ නරකින් හෝ දිගින් දිගටම පාත්වගෙන යන්නට හේතු වෙනවා. එනිසා බුදුහාමුදුරුව පැහැදිලිව මේ ධර්මයේ දේශනා කරනකොට සීල විග්‍රහයේදී මේ සංවර සීලය බොහොම බලවත්සේ, බොහොම ගරුකොට ගුරුකොට දේශනා කළා. එනිසා ඉන්ද්‍රිය සංවරය නැතුව මේ ඇහැ, කන, නාසය, දිව, කය, මන කියන හය සංවර කරගත්තොත් ඉන්ද්‍රිය සංවරය පූර්ණය වෙනවා. ඇහැ, කන, නාසය, දිව, කය, මන අසංවර නම් මොන සීලය සමාදන් වුණත් පංච සීලය වෙන්න පුළුවන්, අට සීලය වෙන්න පුළුවන්, දස සීලය වෙන්න පුළුවන්, සාමාන්‍ය සීලය, උපසම්පදා සීලය වෙන්නත් පුළුවන්. මොන සීලය සමාදන් වුණත් ඒ පුද්ගලයාගේ හැසිරීම, ක්‍රියාව, කතාව, සිතුවිල්ල අසංවර නම් ඒ පුද්ගලයා තුල සීලයක් නැහැ. චාරිත්‍රයක් වාරිත්‍රයක් හැටියට ඒ පුද්ගලයා සීල් සමාදන් වුණාට අර යං සමාදානං තං වතං සීලබ්බත පරාමාසයට අහු වෙනවා. ඒ නිසා සමාදන් වුණත් නැතත් ඉන්ද්‍රියය සංවර කරගත්තොත් ඒ පුද්ගලයා නිවනට උපකාර වන ආකාරයට මේ සංවරට්ඨේන සීලං කියන එක පූර්ණය කරගන්න. ඒ නිසා මේක හොඳට තේරුම් ගන්න ඕනේ. මේ සීල කියන බුද්ධ දේශනාවේ එන පදේ අර්ථ කිහිපයක් තියෙනවා. දැන් ලෞකික සීලයක් තියෙනවා, ලෝකෝත්තර සීලයක් තියෙනවා. ලෞකික සීලය කියන්නේ සමාදන් වන, චාරිත්‍ර වාරිත්‍ර රකින, සමාජ සම්මතය පාත්වගෙන යන්නට උපකාර වන, ලෝකයේ තුල හොඳින් ජීවත් වෙන්නට උපකාරක සීලයක් තියෙනවා. ඒක ලෞකික සීලය. නමුත් මේ ලෝකයෙන් එතර වෙන්න ලෝකෝත්තර සීලයක්, ආරකාන්ත සීලයක් තියෙනවා. මේක දෙකක්, දෙපැත්තක්. ලෝකෝත්තර සීලය, ආර්යකාන්ත සීලය උපකාර වෙන්නේ ලෝකයෙන් එතර වෙන්න. ඒකයි ලෝකෝත්තර කිව්වේ. ලෝකයෙන් එතර වෙන. මේ ලෝක කියන වචනේ මාගදී භාෂාවේ වචනයක්. ලෝක කියන්නේ අඳුර. මේ අඳුරෙන් අඳුරට යන පුද්ගලයා පොට්ටපාද. මේ ලෝකයෙන් අඳුරට අඳුරට යනවා නම් ඒ පුද්ගලයා සිල් සමාදන් වුණත් ඒ පුද්ගලයා යන්නේ අඳුරට නම් ඒ පුද්ගලයාගේ ඉන්ද්‍රිය අසංවර නම් ඒ පුද්ගලයා ප්‍රිය දෙයට ඇලෙනවා නම් අප්‍රිය දෙයට ගැටෙනවා නම් ප්‍රියාප්‍රිය අතර වැරදි මනිනවා නම් ඒ පුද්ගලයා තුල සීලයක් නැහැ. ඒ පුද්ගලයා තුල සංවරයක් නැහැ. ශික්ෂණයක් නැහැ. ඒ නිසා ඒ පුද්ගලයා ඒ කරන කියන හිතන දේ නිසා ඒ පුද්ගලයාටම ආපහු අයහපත් ඵල අපල උරුම වෙනවා. ඒකට කිව්වා පටිසන් දෙනවා. මේ පටිසන් දෙන්නේ අර අසංවර හැසිරීමට අදාළව. හේතුව නිසා, හේතුව අසංවර නම් ඵලය දුක. මේක හොඳට තේරුම් ගන්න ඕන. ඒ නිසා මනුස්සයෙක් හැටියට මේ යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන්න පුළුවන් වෙන්න මේ සීල විග්‍රහය තේරුම් ගන්න ඕන. මේ සීලය ලක්ෂ වාරයක් උපන් දවසේ ඉඳන් මැරෙන දවස දක්වා සමාදන් වුණත් මේ සංවර නොවුනොත්, ශික්ෂණය නොවුනොත්, හික්මුණේ නැත්නම්, තමන්ගේ ඉන්ද්‍රියය යහපත්සේ පාලනය කරගත්තේ නැත්නම් එතෙන්දි ඒ පුද්ගලයා තුල සීලයක් ඇත්ති නැහැ, සංවරයක් ඇත්ති නැහැ, නිවනට මගක් ඇත්ති නැහැ. ඒ පුද්ගලයා අසංවරයි. සංවරයි අසංවරයි දෙකම එක තැනක එක පුද්ගලයෙක් ගාව තියෙන්න බෑ. මේක කාසියක දෙපැත්ත වගේ. ඒ නිසා හොඳට කල්පනා කරන්න ඕන, තේරුම් ගන්න ඕන. තම තමන් මේක අනුන්ට වෙන කෙනෙකුට තේරුම් ගන්න අමාරුයි. තමන් තේරුම් ගන්න ඕන. වචනයක් කතා කරනකොට මේ තමන් කතා කරන වචනය නිසා අනෙක් පුද්ගලයෝ සමාජයට අයහපතක් වෙනවනම්, අවඩක් වෙනවනම්, අසාධාරණයක් වෙනවනම් කළු කිරණ ශක්තියක් විශ්වයට නිකුත් වෙනවනම්, විෂ කිරණ ශක්තියක් ලෝකයට නිකුත් වෙනවනම් ඒක අසංවර බව. අපි බොහොම පරුෂ වචන, එමනනම් මුසාවාදා, පරුසාවාචා, පිසුනාවාචා, සම්පප්පලාපා, මේ වගේ අර වචනයෙන් කරන ක්‍රියාකාරකම් වැරදි දේ හතරක් තියෙනවානේ. මුසාවාදා, පරුසාවාචා, පිසුනාවාචා, සම්පප්පලාප. මේ හතරෙම වෙන්නේ විශ්වයට අයහපත්, අවැඩ, අසාධාරණීය උරුම වෙන, ප්‍රභවය වෙන, නිර්මාණය වෙන ශක්තියක් තමන් විසින් විශ්වයට නිකුත් කළා. මේකට කියනවා කළු කිරණ, විස කිරණ. විකිරණ කියන්නේ විකිරණ ශක්තිය, කියන්නේ විස කිරණ ශක්තිය. එතකොට ඒ තමන් නිකුත් කළ විස කිරණ ශක්තිය නිසා තමන් කිලුට වෙනවා අධ්‍යාත්මික වශයෙන්. බාහිර ලෝකය, ඔය ආපෝ තේජෝ වායෝ පඨවි කියන මේ දේවල් විකිරණ වෙනවා, හැමනම් කිලුට වෙනවා, කළු වෙනවා, දූෂණය වෙනවා, අපිරිසිදු වෙනවා. ඒ තමන් මේ විශ්වය කළු කිරණ නිකුත් කළා, දූෂණය කළා නම් ඔය වෛරයෙන්, ක්‍රෝධයෙන් කරන කියන හිතන සියලු දේ නිසා, පව්වැඩ නිසා මේ විසකිරණ නිකුත් වෙනවා. ඒ විසකිරණ නිකුත් වීම මේ ගහ කොළ වලට ආපෝ තේජෝ වායෝ පඨවි මහා භූත හතරට, ඒ වගේම ඔය තව නොයෙකුත් ඉන්නා සත්වයන්ට, පුද්ගලයන්ට, භූතයන්ට, පිරිතයන්ට, දෙවි දේවතාවුන්ට වගේ අයට වගේම තමන්ගේ ළඟම ඉන්න තමන්ගේ ගෙදර අයට, වෙන කාටවත් නෙමෙයි, ඉස්සෙල්ල ගෙදර අයට, ගමේ අයට, අසල්වාසීන්ට, මේ සියලු දෙනාට ඔය තමන් නිකුත් කළ විස කිරණ වෛරයෙන්, ක්‍රෝධයෙන්, ඊර්ෂාවෙන්, පටිගෙන් නිකුත් කළපු මේ වචන නිසා, ක්‍රියාකාරකම් නිසා, සිතුවිලි නිසා අර විස කිරණ ශක්තියක් නිකුත් වෙනවා. එක බාහිර වශයෙන් මේ විශ්වය කිලුටු කිරීමක්. අර ආපෝ තේජෝ වායෝ පඨවි මේ කම්පිතම් ප්‍රකම්පිතම් සම්පකම්පිතම් කියන තත්වයට පත්වෙන්නේ මේ මිනිසුන් විසින් නිකුත් කරන මේ වගේ වැරදි අසංවර ක්‍රියාවලින්, වචනවලින්, කතාවලින්, සිතුවිලි වලින් කරන කිරණ ශක්තිය නිසා. ඒ නිසා ආපෝ තේජෝ වායෝ පඨවි ශක්තියෙන් කිලුටු වෙලා ඒ අය ඒ මහා භූත හතර බොහොම කිලුටු වෙනවා. ඒ කිලුටු වෙච්ච මහා භූත හතර අර නැවතත් ප්‍රකෘති තත්ත්වයට පිරිසිදු කරගන්න යම් ක්‍රියාකාරකමක් වෙනවා. ඒ තමයි අපි දකින්නේ ඔය සැඩ සුළං, සුනාමි, ජල ගැලුම්, මහවැසි, නියඟ, මේ වගේ ගිනි ගැනීම්, මේ වගේ ආකාර. එනිසා හැම කෙනෙක්ම කල්පනා කරගන්න ඕන මේ සියලු ස්වාභාවික විපත්වල නිර්මාතෘ, නිර්මාණකරු, ප්‍රභවය කරන්න මේ ඉරහඳ නෙමේ, විශ්වකර්මයක් නෙමේ, මේ මනසක් තියෙන මිනිස්සු, මේ වැරදිසේ, අසංවරසේ, නොහික්මුණුසේ කරන කියන හිතන අර විස කිරණ ශක්තිය නිකුත් කිරීම. එනිසා මේක ඒ පුද්ගලයාට පමණක් නෙමෙයි, මේ විශ්වයටම මේ අසංවර විදියට ක්‍රියා කිරීම දිගටම බලපානවා. තමන් විශ්වයට නිර්මාණය කළ, ප්‍රභවය කළ ඒ විසකිරණ ශක්තිය කවදා හෝ ආපහු තමන්ට ආපහු උරුමයක් ලෙස පටිසන්දිනවා. ඒක තමයි අපි අපල කියන්නේ. ඒක තමයි කර්මය කියන්නේ. දැන් මේකේ අනිත් පැත්තත් අපි කල්පනා කරන්න ඕන. අපි ගාව අපි කරන කියන හිතන දේ මෛත්‍රී, කරුණා, මුදිතා, උපේක්ඛාන යහපත් වචී සුචරිතය, කාය සුචරිතය, මනෝ සුචරිතය නම් ඒ පුද්ගලයා සංවරයි. ඒ පුද්ගලයා විශ්වයට නිකුත් කරන්නේ සුදු කිරණ ශක්තියක්. කළු කිරණ වෙනුවට සුදු කිරණ ශක්තියක්. යහපත් වචන, යහපත් ක්‍රියා, යහපත් සිතුවිලි. ඒ සුදු කිරණ ශක්තිය නිසා තමන්ගේ ගෙදර නිවෙනවා, නිදහස් වෙනවා, විමුක්තියටපත් වෙනවා, අසල් වැසියෝ නිවෙනවා, මිදෙනවා, නිදහස් වෙනවා, ගමේ අය, රටේ අය. ඒ වගේම මේ භූත ප්‍රේත දෙවි දේවතාවෝ කියන අපිට නොපෙනෙන බොහෝ අය සතුට වෙනවා, නිදහස් වෙනවා, එයට සුදු කිරණ යහපත්. ඒ වගේම ආපෝ තේජෝ වායෝ පඨවි කියන මහා භූත හතරට ඒ මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා පටි සුචරිතේ කාය සුචරිතේ මනෝ සුචරිතේ සුදු කිරණ ශක්තිය නිසා යහපත්සේ බලපාන. ගහ කුල වලට මේක යහපත්. එහෙමනම් මේ දෙපැත්තම කල්පනා කරන්න ඕන. තමන් විසින් තීරණය කරන්න ඕන. තමන් මේ තමන්ගේ ඇහැ කන නාසය දිවකය මන සංවරසේ ක්‍රියාත්මක කරලා, අර වචී සුචරිතය, කාය සුචරිතය, මනෝ සුචරිතය කරලා මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන යහපත් දේ කරනවද, ඒ අනුව යහපත් ඵල විපාක උරුම කරගන්නවද, එහෙමත් නැත්නම් තමන් වැරදිසේ කතාව, ක්‍රියාව, සිතුවිල්ල පවත්වලා මේ විශ්වයටත් තමන්ටත් අයහපත් කළු කිරණ ශක්තියක් විශ්වයට නිකුත් කරලා ඒවා උරුම කරගෙන දුක් විඳ විඳ, මේ අපල උපද්‍රව දුක් කරදර විඳ විඳ මේ ගමන යනවා. මේක තමන් විසින් තීරණය කරගන්න ඕන දෙයක්. මේක කිසි කෙනෙකුට මේක තීරණය කරන්න බෑ. මොකද තමන්ගේ ඇහැ පාවිච්චි කරනකොට පාවිච්චි කළ යුත්තේ රාගයෙන්, ද්වේෂයෙන්, මෝහෙන්ද? එහෙම නැත්නම් අලෝභාදේ සමෝහ විදියටද, මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා පූර්ණය කරන විදියටද? ඒ වගේම ඇහැ වගේම ඇහැ කන නාසය දිවකය මන හයම සංවර කරගන්න පුළුවන් වෙනවනම් ඒ පුළුවන් වෙන්නේ තමන් මේ යථා භූත ඥාන දර්ශනය ලැබුණට පස්සේ, මේ දහම් ඇසුවට පස්සේ. මේකේ ඵල විපාක හේතුඵල හැටියට දැනගත්තට, දැකගත්තට පස්සේ. මේක දැනගන්නකම් දැකගන්නකම් අර අසුතවත් පෘථග්ජන පුද්ගලයෙක් කරන්නේ, කියන්නේ, හිතන්නේ නිතරම ප්‍රිය දේට ඇලෙනවා, අප්‍රිය දේට ගැටෙනවා. මේ ප්‍රිය දේට ඇලීම, අප්‍රිය දේට ගැටීම තමන් හදාගත්ත තමන්ගේ මිම්මක්, කෝඩුවක්, මානයක්, මැනීමක්. මේ තමන් ප්‍රිය කරන දේ රාගය, ද්වේෂය, මෝහය වෙන්න පුළුවන්. හොඳ වෙන්නත් පුළුවන්, නරක වෙන්නත් පුළුවන්. ඒ නිසා මේක මේ බුදුහාමුදුරන්ගේ ධර්මය නිවැරදිව ඇහුවොත් ඒ පුද්ගලයා මේ ප්‍රිය අප්‍රිය දෙකම අන්ත දෙකක් බව තේරුම් අරගෙන ඒ අන්ත දෙකම අයින් කරලා පිරිසිඳ දකින්න පුරුදු වෙනවා. පිරිසිඳ දකින්න පුරුදු වෙන මිනිහෙකුට මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න පුළුවන්. පිරි අපිරි දෙක සිඳින්න බැරි නම් ඒ පුද්ගලයාට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න බෑ. පිරි අපිරි දෙක සිඳින්න පුළුවන් වූ පුද්ගලයෙක් යම් ආකාරයකට මිද්වතාවය දන්නා, භාවේ තබ්බංච භාවිතං පහතබ්බංච පහිනං, භාවිතා කළ යුතු යහපත් දේ දන්නවා, බැහැර කළ යුතු අයහපත් දේ දන්නවා. ඒ අනුව ඒ පුද්ගලයා ක්‍රියා කරනකොට තමන්ටත් යහපතක් වෙනවා, මේ ලෝකයටත්, අනුන්ටත්, ගහකොළ වලටත්, ආපෝ තේජෝ වායෝ පඨවි මහ භූත හතරටත් ඒ පුද්ගලයාගෙන් යහපතක් සිද්ධ වෙනවා. ඒ අනුව ඒ පුද්ගලයාට ඒවැ යහපත් ප්‍රතිඵල අත්පිටම මේ මොහොතේ පටන්ම වර්තමාන මොහොතේදීම උරුම වෙනවා ලැබෙනවා. ඒ අනුව ඒ පුද්ගලයාට පුළුවන්කම් තියෙනවා මේ නිවන් අවබෝධ කරගන්නට මඟ පහදා ගන්න. මේ මාර්ගය ඊටාම වැදගත්. මේ මාර්ගය මේ නිවනට උපකාර වෙන මාර්ගය පහදලා උපදවා ගන්න පුළුවන් තමන්ට, ඒ වගේම මේ මාර්ගය වහලා නිවන් මඟ වහලා අතරමං වෙන්නේ මම්මුලා වෙන්නේ ඒ වගේම කැලිය යන්නේ තමන්ගේ ක්‍රියාකාරීත්වය වැරදි නිසායි, අසංවර නිසායි, නොහික්මුණු නිසායි, මේක නොදන්නා නිසායි. මේ නොහික්මුණු අසංවර වූ නොදන්නා පුද්ගලයාට බුද්ධ දේශනාවක දුක්ඛේ අඥානං, දුක්ඛ සමුදයේ අඥානං, දුක්ඛ නිරෝධේ අඥානං, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය අඥානං. මේ මඟ දන්නා පුද්ගලයාට බුද්ධ දේශනාවේ කිව්වා දුක්ඛ අරිය සත්‍යං, දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදයේ ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥාන. ඒ පුද්ගලයා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට සුදුසු දේ, සුදුසු මඟ දන්නා පුද්ගලයා. එනිසා මේ මනසක් තියෙන මනුස්සත්ව පටිලාභයක් ලැබූ කෙනෙකුට පමණක්මයි මේ බුද්ධ දේශනාව, මේ බුදු බණ අහලා මේ මග්ගේ මග්ග ඥාන දර්ශනය ලබා ගන්න පුළුවන්. මග්ගේ මග්ග ඥාන දර්ශනය කියන්නේ නිවනට මග සහ නිවන් වැහෙන නොමග, අමග. ඒ නිසා නිවන් මග විවෘත කරගන්න පුළුවන් නම් ඒ තමන්ගේ ක්‍රියාකාරීත්වය යහපත් වීමෙන්, නිවන් මග වැහෙනවා නම් ඒ තම තමන්ගේ මේ වචනීය ක්‍රියාව කතාව අයහපත් ලෙස, අසංවර ලෙස, නොහික්මුණු ලෙස, අප්‍රියාප්‍රිය දේට ගැටීම ඇලීම මුලාව අනුව ක්‍රියාත්මක කරන නිසා. ඒ නිසා මනුස්සයෙක් හැටියට, මිනිහෙක් හැටියට උපත ලැබූ කෙනෙකුට තියෙනවා මේ මනස උසස් කර ගැනීමට හැකියාව. ඒ මනුස්සත්ව පටිලාභය කියන්නේ මේ මනස පිරිසිදු කරගන්න, උසස් කරගන්න ලැබූ අවස්ථා. එකයි බුදුහාමුදුරුවෝ කිව්වේ මනුස්සත්ව පටිලාභෝ පරම දුර්ලභෝ කියලා. බුදුහාමුදුරුවෝ කොයි වෙලාවකවත් කොතනකවත් ඔය අවුරුදු 45ක් තුල කියලා නෑ දේවත්ව පටිලාභෝ පරම දුර්ලභෝ කියලා, හෝ බ්‍රහ්මත්ව පටිලාභෝ පරම දුර්ලභෝ කියලා. එක බුදුහාමුදුරුවෝ කිසි දවසක කිසි තැනක කියලා නෑ. හැබැයි බුදුහාමුදුරුවෝ නිතරම කියලා තියෙනවා මනුස්සත්ව පටිලාභෝ පරම දුර්ලභෝ. මේක මේ මිනිහෙක් වෙලා ඉපදුණු කෙනෙකුට මේ බණ අහලා මේ රාග බව, ද්වේෂ බව, මෝහ බව තමන්ගේ හිතෙන් උදුරලා අස් කරලා නිවෙන්න, මිදෙන්න, විමුක්තියටපත් වෙන්න පුළුවන් අවස්ථාව. ඉතින් ඒ නිසා පින්වතුනි හොඳට කවුරුත් කල්පනා කරගන්න ඕන මේ උතුම් බුද්ධ ධර්මයේ තියෙන්නේ මාර්ග චර්යාවක් හැටියට තමන් විසින්ම, තමන් සඳහාම, තමන්ගේ විමුක්තිය බලාපොරොත්තුවෙන්ම අනුගමනය කළ යුතු මාර්ගයක් පෙන්වා දීම. ඒ නිසා මෙතන වැඳලා, පුදලා, පතලා, යැදලා ලබාගත හැකි දෙයක් නැහැ. ඒවා ලෞකිකයි. වැඳලා බුද්ධලා යද්දලා පතලා යමක් ලබා ගන්නවා නම් ඒක ලෝකය තුලම අතරමං වෙන නිසා ඒවට කියවා ලෞකිකයි. නමුත් මේ නිවන ලෞකික නෑ, නිවනේ ලෝකයක් නෑ, ලෝකේ නිවනක් නෑ. ඒ නිසා හොඳට තේරුම් ගන්න ඕන මේ ලෝක කියන්නේ අඳුර, අලෝක කියන්නේ නිවන. මේක තේරුම් ගත්ත පුද්ගලයෙකුට මේ කෙලෙස් නිසා, කළු ධර්ම නිසා, රාගය, ద్వේෂය, මෝහය නිසා, අර අසංවර අසංමුත නිසා පුද්ගලයෙක් තුල මේ රාග මල, ద్వේෂ මල, මෝහ මල අලුතෙන් උපදිනවා. ඒ අනුව අඳුර තමන්ම සකස් කරගන්නවා. තමන් අඳුරේ අතපත ගගා පැරදි දේ ප්‍රියමනාප දේ කරනවා, ප්‍රිය දේට ඇලෙනවා, අප්‍රිය දේට ගැටෙනවා, ප්‍රිය අප්‍රිය අතර වැරදිසේ මනලා මානෙන් කටයුතු කර. මේ තුනම අර අසුතවත් පෘථග්ජන පුද්ගලයෙක් විසින් ක්‍රියාත්මක කරන වැරදි පිළිවෙතක්. මේක නිසා ඒ පුද්ගලයාට නිවනක් නෑ, පැවැත්ම තුළ දුගටයට යන්න, අපායට යන්න හේතු වෙනවා. තමන්ගෙම නිවන තමන්ම වහගන්න. තමන්ගේ නිවන තමන්ට මිසක් වෙන කිසි කෙනෙකුට විවෘත කරගන්න බෑ. එනිසා තමන් කල්පනා කරොත්, තමන් හරි හැටියට කල්පනා කරනකොට යහපත් ක්‍රියා කරන්න පුළුවන් වුණොත්, ඒ ක්‍රියා කරන්න පුළුවන් වීමත් සමග අත් විඳ ගන්න, අත් දැක ගන්න පුළුවන් මේ නිදහස් වීම, මේ නිවන, මේ විමුක්තිය. ඉතින් ඒක නිසා මේ නිවන කියන්නේ වෙන කොහේවත් තියෙන බාහිර දෙයක් නෙමේ, තමන් තුළම තියෙන දෙයක්. ඒ නිසා මේ තමන් තුළම තියෙන නිවන, අතේ තියෙන නිවන මිනිහෙකුට විතරයි ලැබෙන්නේ. ඒ නිසා ඒ මිනිහකලා තියෙන ඉපදුණු අවස්ථාවේ අපි මේ ලැබූ නිවන පයින් ගහලා ඉවත් කළා, මේ නිවනින් දුර වෙලා තව දුරටත් අර දෙව් මිනිස් සජ්‍ය සැප, බ්‍රහ්ම සැප ප්‍රාර්ථනා කර කර ලබා ගන්න යනවා නම් එතන කරන්නේ තමන්ටම ලොකුම හානියක්. මේක තේරුම් ගත යුතුයි. ඒ නිසා මේ මනසක් තියෙන පුද්ගලයෙකුට විතරයි යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරලා නිවනට උපකාර වන යහපත් දේ කරන්න පුළුවන්. සීලේ පිහිටලා අර සමත විපස්සනා භාවනා කරලා සම්මා අංගාට පූර්ණ කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ නිසා පින්වතුනි, මේ මනුස්සෙක් වුණ අවස්ථාවේ, මනුස්සත් පටිලාභයක් ලැබූ අවස්ථාව බොහොම දුර්ලභයි. බුදුහාමුදුරුවෝ කිව්වා මේක හරියට අර විය සිදුරෙන් කන කැස්බෑවෙක් ඉර එළිය දකින්නා වගේ අමාරු වැඩක්. මහගෙදර අපාය. අපායට ගියොත් ආයි කොයි කාලෙක ආපහු ගොඩ එන්න පුළුවන් වේද දන්නේ. ඉතින් ඒ නිසා මේ මනුස්සත්ව පටිලාභයක් ලැබූ අවස්ථාවේදී අපි හොඳ යහපත් වැඩ සංවරත්වයෙන් යුතුව කළොත්, කීවොත්, සිතුවොත් එක තමන්ටත් යහපත්, තමන්ගේ නිවනත් උදා වෙනවා, අනුන්ටත් යහපත්, අනුන්ටත් සිතක් සාන්තියක් සහනයක් ලැබෙනවා. මේ ගැන මේ සියලු පින්වතුන් තවදුරටත් කල්පනා කරලා බලන්න ඕන. මේක එකපාරටම අපි අත්තරින්න හොඳ නෑ. මේ තමන්ට ලැබුණු අවස්ථාව හොඳ යහපත්සේ කටයුතු කරන්නට ම නිතරම මුල් කරගන්න, උපකාර කරගන්න. ඉතින් ඒක නිසා මේ කෙටි ධර්ම දේශනාව මේ සියලු පින්වතුන්ට තවදුරටත් කල්පනා කරන්නට විමර්ශනය කරන්නට විචක්ෂණය කරන්නට මෙනෙහි කරන්නට ආවර්ජනය කරන්නට අවස්ථාවක්ම වේවා. දැන් මේ අවස්ථාවේ අපි මේ ධර්මදේශනාව මෙතකින් නවත්වනවා. නමුත් තවත් පැයක් පමණ පහට වෙනකන් අපි මේ ධර්ම සාකච්ඡාවක් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඕනෑම පින්වතෙකුට පුළුවන්කම තියෙනවා, අවස්ථාව ලැබෙනවා තමන්ට කැමති ධර්ම ගැටලුවක් විමසා සිටින්නට. ඒ අනුව තව පැයකට පස්සේ හවස 4:55 පින් අනුමෝදන් කරලා මේ ධර්ම දේශනාව සහ ධර්ම සාකච්ඡාව අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා දැන් අවස්ථාව තියෙනවා ඕන කෙනෙකුට ප්‍රශ්නයක් අහන්න. පොඩ්ඩක් කාටත් ඇහෙන විදිහට එක්කෝ ඉස්සරහට ඇවිල්ලා හරි නැකිටලා හරි මයික් එක ඉදිරිපත් කළා හරි ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඕන කෙනෙකුට අවස්ථාව තියෙනවා ඕන ප්‍රශ්නයක් අහන්න පුළුවන්. මේ ධර්ම දේශනාවට අදාළ වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්, ඒක ප්‍රශ්නයක්. තම තමන් සාකච්ඡා කරන එක නෙමෙයි අවශ්‍ය, ප්‍රශ්නේ අහන්න. කවුරු හරි ඉදිරිපත් වෙලා ප්‍රශ්න අහන්න, මොකද වෙලාව ටිකක් සීමා සහිතයිනේ. නමුත් අර මුලින්ම ප්‍රශ්න අහන එක තමයි අමාරු. ඊට පස්සේ දිගට මේ ඔව් මේක දැන් මේ පින්වතා කිව්වේ වැරදි වචනයක්. නමුත් ආශ්‍රව නෙමේ ආසය, කාමාසය, භවාසය, දිට්ඨාසය, අවිජ්ජාසය හතරකට බෙදෙනවා ආසය. ආසය කියන්නේ ඔය බඹයක් පමණ වූ චිත්ත මේ ශරීර කූඩුව තුළ චිත්ත සන්තානය තුළ දැනට තැන්පත් වෙලා තියෙන දේවල්. මේ මාගදී භාෂාවේ වචනයක් තියෙනවා ආසය. සය කියන වචනේ මාගදී වචනයක්. මේ සය කියන්නේ යමක් තැන්පත් වීම. දැන් අපි බලමු මේ ජලාශය. ජලාශය, ජලාශය කියන්නේ ජලය එක් රැස් වෙලා තැන්පත් වෙන තැන. ඒ වගේම මේ බඹයක් පමණ වූ ශරීර කූඩුව තුළ තවත් නොයෙක් දේවල් තැන්පත් වෙන සය කියන ස්ථාන තියෙනවා පහක් විතර. දැන් අපි ගම්මු පිත්තාශය, අග්ඥාශය, මුත්‍රාශය, ආමාශය, ගර්භාශය. මේ තියෙන්නේ කරජකයි. මේ ඔක්කොම ගොඩ ගැහෙන්නේ එකතු වෙන්නේ රැඳෙන්නේ මොන මොකකද? කරජකයි. මේ කය ඇතුලේ තියෙනවා මනෝමය කය කියලා එක්තැන. චිත්ත සංතානය මනෝමය කය. දැන් අපි තරහෙන් වැඩ කළොත් ඒ තරහ නිසා පටිඝ අනුසය කියලා අලුතෙන් ආශය කොටසක් අනුසය වෙනවා. අලුතෙන් ඉපදිනවා. ඒ තරහ ගිය අවස්ථාවේ අර පටිඝ අනුසය ඇතුල් වුණාම බඹයක් පමණ ශරීර කූඩුවට ගතියක් හැටියට ඒ ආශය අනුසය ආශය හැටියට තැන්පත් වෙනවා. එනිසා කාමාශය, භාෂය, දිත්‍යාශය, අයිද්‍යාශය හතරම ඇතුළෙදී සකස් වෙනවා. ඒ වගේම ප්‍රියදේට ඇලිලා රාගයෙන් කටයුතු කරනකොට තණ්හා අනුසය උපදිනවා. රාග අනුසය උපදිනවා. අනුසය ඉපදුණු ගමන් ඇතුළට ගතියක් හැටියට ගත්ත ගමන්ම මේ කාමාශය, භාෂය, දිත්‍යාශය, අවිද්‍යාශය අර චිත්තසංතානිය බම්බයක් පමණ වූ ශරීර කූඩුව තුළ අපිට අල්ලන්න බලන්න නොපෙනුනාට මනෝමය කය තුළ මේව ගොඩ ගැහෙනවා, රැඳෙනවා. ඒවා වෙලාවට අලුතෙන් පල විපාක දෙනවා. අර කාම විතක්ක විචාර හිතට එන්නේ අර කාමාශය තියෙන නිසා. අර ව්‍යාපාද විතක්ක විචාර කියන තරහ, වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව හිතට එන්නේ පටිඝානුසය, කාමාශය, භවාශය තියෙන නිසා. ඒ වගේම විහිංසා විතක්ක විචාර කෙනෙකුගේ හිතට අලුතෙන් උපදින්නේ අර ඔය කියන ආශය හතර ඇතුලේ තියෙන නිසා. ඕවා නැත්නම් මේ කාම විතක්ක විචාර, ව්‍යාපාද විතක්ක විචාර, විහිංසා විතක්ක විචාර එකක්වත් හිතට එන්න බෑ, එන්නේ නැහැ. එතකොට මේ ආශය කියන දේ හැදෙන්නේ අනුසය හැටියට අලුතෙන් ඇතුළට ගන්නා නිසා. අනුසය අලුතෙන් ඇතුළට ගැනීම සංවර වීමෙන්, සිඳ වීමෙන්, සම්මා වීමෙන් සහ මුලින්ම නවත්තන්න පුළුවන්. දවස් හතක් සංවර, සිඳවා සම්මා කියන තත්ත්වයටපත් වුණොත් අනුසය එකක්වත්ම ඇතුළට නොගෙන ඉන්න පුළුවන්. ඒක තමයි භාවනාව. එහෙම දවස් හතක් එක දිගට ඉන්නකොට අර රාග බැම්ම, ద్వේෂ බැම්ම, මෝහ බැම්ම, එහෙම නැත්නම් අර කාමාශය, භවාශය, දිත්‍යාශය, අයිජ්ජාශය කැපිලා යනවා. රාග ක්ෂය වෙනවා, ద్వේෂ ක්ෂය වෙනවා, මෝහ ක්ෂය වෙනවා. නිවන් දකින්න. මේක තමයි ක්‍රමය. මේක තමයි බුද්ධ භව, බුදු බණ. එහෙමනම් ඔය මහත්තයා ප්‍රශ්න අහන්නකෝ. ඔව්, දැන් අද සමාජගත වෙලා තියෙනවා. අර වික්ටර් රත්නායක මහත්තයාද කොහෙදනේ කවියක් කියන්නේ සින්දුවක්, පිම්මදි වෙන්නේ නැති ඒකයි තාමත් සංසාර. දැන් මේක සම්පූර්ණයෙන්ම වැරදි ප්‍රකාශනයක්. මේ කොච්චර පිංකම් කළත් ඒ පිංකම් කරලා එකෙන් පුඤ්ඤාභි සංකාරයක් හැටියට යමක් ඉල්ලලා ප්‍රාර්ථනා කරලා අර රාජ්‍ය සැප, සිටු සැප, දෙව් සැප, මිනිස් සැප, බෝසත් සැප ප්‍රාර්ථනා කරනවා නම් ඒ පින පුඤ්ඤාභි සංකාරයක් වෙලා නිවන ප්‍රමාද කරනවා බහනවා යටපත් කරනවා. එනිසා බුදුහාමුදුරුව දේශනා කළේ පින නෙමේ නිවනට උපකාර වෙන්නේ කුසලය. කුසලය සහ පින එකක් නෙමේ අහසට පොළව මෙන් දෙකක්. හැබැයි පින්කමක් නොකර කුසලයක් කරන්න බෑ. පින්කම කරලා දැනුවත්කමක් එහෙම නැත්නම් ධර්මයේ දැනීමක් තියෙනවා නම් කුසලයක් කරගත්ත හැකි. ධර්මය නොදන්නවා නම් පින්කමක් කරලා පුඤ්ඤාභි සංකාරයක් කරලා සසරි සුගතියක අතරමං වෙන්න පුළුවන්. සුගතියෙත් මරණ ධම්ම, ජරා ධම්ම, ව්‍යාධි ධම්ම, ජාති ධම්ම සියලු දේ තියෙනවා. ඒ නිසා පින්කම් කරන්න කරන්න නෙමේ මේක සිද්ධ වෙන්නේ. ඒ පින්කම කරලා වැරදිසේ ඒ පින්කම උපාදානය කර ගැනීම. එහෙම නැත්නම් ඒකෙන් ප්‍රතිලාභයක් ලැබීම. එහෙම නැත්නම් ඒකෙන් ප්‍රාර්ථනාවක්, ඉල්ලීමක්, යැදීමක්, යාඥාවක් කිරීම. මම මේකට පොඩි උදාහරණයක් දෙන්නම්. අපි හිතමු හිඟන්නේ ඉන්නවා. අපි හිඟන්නේ ඉල්ලනකොට යමක් රුපියල් 10ක් දෙනවා පිනට. ඒක පින්කම. හැබැයි බැරි වෙලාවත් අපි මේ හිඟන්නට රුපියල් 10 දීලා ඒ මොහොතේම පෘථග්ජන තත්වයෙන් ඉන්න පුද්ගලයෙක් කිව්වොත් මේ රුපියල් 10 දුන්න පින නිසා මට ලක්ෂයක ස්විප් එකක් ඇදේවාගේ දස ලක්ෂයක ඇදේවා අදනක්. ඒක පිනක්ද කුසලයක්ද අකුසලයක්ද මොකද්ද? ඒක අකුසලයක්. ඒක කිසිම පිනක් වුණා. හැබැයි පින අකුසලයක් බවට පත් කරගත්. ඒ විදිහට ප්‍රාර්ථනාවක් කළේ, ඉල්ලීමක් ඇදීමක් කළේ රාගයෙන් සහ මෝහයෙන්, නොදන්නා කමින්, අඥාන කමින්. ඒක මේ බුද්ධ දේශනාවේ පැහැදිලිව කියලා තියෙනවා. පින එකක්, කුසලය තව එකක්. සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා මිසක් පින නෙමේ නිවනට උපකාර වෙන්නේ. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. බුදුහාමුදුරුවෝ හැබැයි කොයි වෙලාවකවත් කොතනකවත් කාටවත් කිව්වේ නැහැ පින්කම් කරන්න එපා කියලා. පින්කම් කළ යුතුමය කියලා සුමනා සූත්‍රයේ තියෙනවා, නන්දා සූත්‍රයේ තියෙනවා. නමුත් බුදුහාමුදුරුවෝ පැහැදිලිව පින්කමක් කරන හැම අවස්ථාවකම ඒ පින්කම කුසලයක් බවට පරිවර්තනය කරගන්න පුළුවන්. ඒ සඳහා දැනුමක් අවශ්‍යයි. ඒ සඳහා හේතුඵල ධර්මය තේරුම් ගත යුතුයි. ඒක තේරුම් නොගත්තොත් පින අකුසලයක් බවට පත් වෙනවා. තේරුම් අරගෙන කළොත් පින කුසලයක් බවට පත් වෙනවා. ඒ නිසා දැන් අද වෙනකොට බොහෝ තැන්වල බොහෝ දෙනෙක් පින්කම් කරනවා. හැබැයි පුඤ්ඤාභි සංකාරයක් හැටියට ප්‍රාර්ථනා කරලා, යාඥා කරලා, ඉල්ලලා, හිඟලා හිඟා කනවා. දැන් ඔය බෝධි පූජාවක් කරලා ඒක පින්කම. එතෙන්ට ගිහිල්ලා බෝධීන් වහන්සේකින් හෝ දෙයියන්ගෙන් හෝ පිළිමෙන් හෝ බෝගහෙන් හෝ යමක් ඉල්ලුවොත්, යාඥා කළොත්, ප්‍රාර්ථනා කළොත් ඒක පින්කමක් වෙන්නේ නැහැ, අකුසලයක්. මේක තමයි මේක තේරුම් ගත යුතු. බෝධීන් වහන්සේ ගාවට ගිහිල්ලා බෝධි පූජා කිරීම බොහොම හොඳයි. නමුත් අද කරන්නේ බෝධීන් වහන්සේ ගාවට ගිහිල්ලා ප්‍රාර්ථනා කරනවා, යාඥා කරනවා, ඉල්ලනවා, හිඟා කරනවා, හිඟන්නේක් වෙනවා. ඒක නිවනට හෝ පැවැත්මට හෝ යහපතක් නෙමෙයි, ඒක අකුසලයක්. එහෙනම් මේක හොඳට තේරුම් ගන්න ඕන මේ පින්වතුන් බොහෝ දෙනා කලුතර බෝධියට යනවා ඇති පයින් යන්න පුළුවන් ඒකින්ද හොඳට තේරුම් ගන්න ඕන බෝධීන් වහන්සේ ගාවට ගිහිල්ලා බෝධි පූජාවක් කිරීම අති උතුම් ඒක කුසලයක් බවට පත් කර ගන්න නම් නියම දැනුවක් තියෙවිතු දැන් මේක මම මේ කලුතර නිසා මේ පින්වතුන් මේ අවසට බොහෝ දවස් වලට බෝධීන් වහන්සේ ගාවට යන නිසා මෙතන මේක ගැන කියන එක හොඳයි කියලා මම හිතනවා දැන් බුදුහාමුදුරුව ඔය වැනි බෝධි වෘක්ෂයක් ගාවට ගිහිල්ලා මොකද්ද කරගත්තේ අපිට ඒක සිහිපත් කරන්න පුළුවන් නම් මේ බෝධීන් වහන්සේ ගාව ඉඳගෙන අපිට මේ අපේ හිතේ තියෙන රාගය ద్వේෂය මෝහය කියන කෙලෙස් ගති විනාඩි 5කට හිතෙන් ඉවත් කළා හිත පිරිසිදු කරලා ඒ විත රාගී විත දේශී විත මෝහී කියන තත්වයට හිත පිරිසිදු කරගෙන එදා ඒ ගෞතම බුදු පියාණන් වහන්සේ මෙයන් බෝධි මූලයකදී ඒ සියලු කෙලෙස් නසා නික්ලේශීව ඒ උතුම් නිර්මල බුද්ධත්වයට පත් වුණා. ඒ සත්‍යනම් මගේ සිතේ මේ මොහොතේ පවතින රාගය, ద్వේෂය, මෝහය හිතෙන් ඉවත් වී මටත් ඒ බුද්ධ ශක්තියට අනුගත වෙන්නට මේ බෝධිය උපකාර වේවා කියලා සත්‍යක්‍රියාවක් කරන්න පුළුවන්. එතෙන්දී ඉල්ලීමක් නැහැ, යදීමක් නැහැ, ප්‍රඥා ප්‍රාර්ථනාවක් නැහැ, හිඟා කෑමක් නැහැ. තමන්ගේ හිතේ තියෙන අර සත්‍යක්‍රියා බලය ඒතේන සත්‍ය වජ්ජේන සුවත්ති හෝතු. ඒ සත්‍යක්‍රියා බලය මතු කරගන්න පුළුවන්. ඒ සත්‍යක්‍රියාව මතු කරගත්තාම රාගෙන්තර, ද්වේෂෙන්තර, මෝහෙන්තර සිතක් පිරිසිදු සිතක් පැහැතුනහම මුළු විශ්වයටම අපිට සුදු කිරණ ශක්තියක් මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා යහපත් ශක්තියක් සුදු කිරණ ශක්තියක් පතුරන්න පුළුවන්. ඒක බෝධි පූජා. ඒ සුදු කිරණ ශක්තියේ බලයෙන් තමන්ගේ කවුරු හරි රෝගියෙක් හෝ උපකාරයක් උදව්වක් අවශ්‍ය කෙනෙක් හෝ පින් බලාපොරොත්තු වෙන යමෙක් හෝ ඉන්නවා නම් ඒ සත්‍යක්‍රියා බලයෙන් ඒ රෝගියා සුවපත් වේවා කියන්න පුළුවන්. ඒක ඉල්ලීමක් යැදීමක් ප්‍රාර්ථනාවක් නෙමෙයි. ඒක සත්‍යක්‍රියා බලය. ඒ සත්‍යක්‍රියා බලය. ඒ තේන සත්‍ය වජ්ජේන සුවත්ති හෝති. ඉතින් ඒක නිසා මේ බොහෝ පින්වතුන් අද වන විට මේ බෝධීන් වහන්සේලා ගාවට ගිහිල්ලා යාඥා කරනවා, ප්‍රාර්ථනා කරනවා මේ මේදී ලබා දෙන්න කියලා, මේ මේදී කරලා දෙන්න කියලා. ඒක වැරදි. එම බලවේගයක් නැහැ. තමන්ගේ හිත තමා මේ පිරිසිදු කරගෙන හිතේ බලවේගය තමා අලුතෙන් උපද්දවා ගන්න. ඒ හිතේ බලවේගය තමා සත්‍යක්‍රියා බලය, මිනිස් ගුණධර්ම, අලමරි ඥාන දර්ශන විශේෂය. ඉතින් ඒක නිසා නියම නිවැරදි ආකාරයට ඒ එදා බුදුහාමුදුරුව ඒ බෝධීන් වහන්සේ මෙවන් බෝධීන් මුලයකදී ඒ කරගත්තා වූ ඒ නික්ලේශී ශක්තිය මටත් විනාඩි 5කට මේ බෝධීන් වහන්සේ ගාවදී ලබා ගන්න පුළුවන්. මල් පූජා කළාට වරදක් නැහැ. පහන් පත්තු කළාට වරදකුත් නැහැ. ඒ වගේම බෝධියට පැන් පූජා කළාට වරදකුත් නැහැ. නමුත් අර ඉල්ලීම, ප්‍රාර්ථනාව, යාඥාව, හිඟා කෑම නම් වැරදි. ඒක මේක හොඳට තේරුම් ගන්නගෙන බෝධි පූජාව කළොත් ඒක නිවනටම උපකාර වෙනවා. ඒක විශ්වයටම යහපතක්. ඒක විශ්වයටම සුදු කිරණ සත්‍යක්‍රියා බලයක්. පැතිරවි. නමුත් අර ඉල්ලුවත් යාඥා කළුත් ප්‍රාර්ථනා කළුත් පමණක් එකෙන්දි රාගය සහ මෝහය හිතේ මතු වෙනවා, රජ වෙනවා, ඒකා කුසලයක් බවට පත්වෙන බව කවුරුත් තේරුම් ගන්න. ඕ මන්
දන්නවා.
දැන් මේක තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරපු. දැන් මේ මහත්යාගේ ප්‍රශ්නේ අනිත් අයට ඇහෙන්න ඕන. ඇහුනේ නැත්නම් මං ආයි කියන්නම්. මෙතන ඉන්නේ දැන් මේ පුහුණුවෙන් පස්සේ සමාජයට සමාජ සේවයක් කරන්න, යුතුකම් වගකීම් ඉටු කරන්න යන බලාපොරොත්තු වෙන දූ දරුවෝ. දූ දරුවෝ කිව්වට වරදක් නැහැ. තාම තරුණ තරුණිය. දැන් තමන් දෙපැත්තක් තියෙනවා. තමන්ගේ රාජකාරිය යුතුකම් වගකීම ඉටු කළොත් ණය මිදී නිදහස් වෙනවා. යුතුකම වගකීම ඉටු නොකළොත් අලුතෙන් ණය වෙනවා. ඒ වගේම යුතුකම් වගකීම් ඉටු නොකර අයිතිවාසිකම් බලාපොරොත්තු පමණක් ඉල්ලා සිටියොත් ආයිශරයක් ණය වෙනවා. ඒක නිසා මේක මේ හේතුඵල ධර්මයට බහා ගලපා බලා ඒ අවස්ථාවේදී තමන්ගේ මේ යුතුකම වගකීම යහපත් දේ පිරිසිදු දේ නිවැරදිව කරන්න ඕන. එහෙම යහපත්ව නිවැරදිව යුතුකම් වගකීම් ඉටු කරනවා නම් තමන්ගෙන් සමාජයට යහපතක් වෙනවා. ඒ අනුව තමන් ඉදිරියට ණය වෙන්නේ නැහැ. වැරදියට යම් කිසි කෙනෙක් වැඩ කළොත් ඊට පස්සේ තමන් අතින් ඒ සිදු වූ දේ නිසා ණය වෙනවා. ණය ගෙවන්න සිද්ධ වෙනවා. ඒ නිසා අපි කල්පනා කරන්න ඕන මේ සියලුම දෙනා ජීවත් වෙන, රාජකාරී කරන, රැකියාවල් කරන සියලුම දෙනා මේ කරන්නේ යම් ආකාරයක ණය ගන්න දෙනු. එහෙම නැත්නම් ණය වෙනවා, වැය වෙනවා, වැය කරන්න වෙනවා. ඒ නිසා වැරදි වැඩක් කළොත් ණය වෙනවා, යහපත් යුතුකම ඉටු කළොත් ණයෙන් මිදී නිදහස් වෙනවා. වැරදි වචනයක් කතා කළත් ණය වෙනවා, යහපත් වචනය කතා කළොත් ණයෙන් මිදී නිදහස් වෙනවා. ණය තියෙනවා නම් අලුතෙන් දුක් විඳින්න වෙනවා, විපාක වෙනවා, අයහපත් ඵල ලැබෙනවා. ණයෙන් මිදී නිදහස් වෙනවා නම් යහපත් ඵල විපාක ලැබෙනවා, සුගතියට පත් වෙනවා. ඒ නිසා මේ බුද්ධ දේශනාව, බුදු භාෂිතය මේ හේතුඵල ධර්මය. හේතුව යහපත් නම් ඵලය විපාකය යහපත්, හේතුව අයහපත් නම් ඵලය විපාකය තමන්ටත් අයහපත්, අනුන්ටත් අයහපත්. දැන් මේක දෙපැත්තක් තියෙනවා. අජ්ජත්තාවා බහිද්ධාවා කාය කායනුපස්සී විහෙරති. එනිසා තමන් වැරදි වැඩක් කළොත් ඒ වැරදි වැඩ නිසා පළමු කොටම තමන්ට අයහපතක් වෙනවා. ඒ සමගම ඒකට සම්බන්ධ වූ අනික් බාහිර පාර්ශ්වයටත් අයහපතක් වෙනවා. දෙපැත්තක් කිලුටු වෙනකොට දෙපැත්තක් වෙනවා, දෙපැත්තකින් ණය වෙනවා. ඒ වගේම යහපත් දේ කළා නම්, යුතුකම වගේ කීම නිවැරදිව ඉටු කළා නම් තමන්ට ඒක යහපතක්, සමාජයට, ලෝකයට, විශ්වයට, සියලු සත්වීන්ට, ප්‍රාණීන්ට යහපත්. මේක තමයි මේ බුද්ධ දේශනාවේ තියෙන බුදුහාමුදුරන්ගේ ධර්මයේ ගැඹුරුම ධර්මය. ඉදප්පච්චතා පටිච්චසමුප්පාද ධර්මයේ කිව්වේ මේක දෙපැත්තක් තියෙනවා. හොඳ නරක. යහපත් අයහපත්. කරණීය අකරණීය. සේවිතබ්බා අසේවිතබ්බා. ආන පාන අස පස්ස. සුව අසුව. හැම තැනම මේ විශ්වයේ ඔය පුද්ගලයෝ කරන හිතන කියන සියලු දේ ඔය දෙකින් එකට බෙදන්න පුළුවන්. එකක් හොඳයි, එකක් නරකයි. සියලු දේ නරක වෙන්නෙත් නැහැ, සියලු දේ හොඳ වෙන්නෙත් නැහැ. හැබැයි චේතනාහම් භික්කවේ කම්මං වදාම. චේතනාව යහපත් නම් එතෙන්දි යහපතක් වෙනවා. චේතනාව අයහපත් නම් එතෙන්දි වරදක් වෙනවා. එනිසා පිරිසිදු චේතනාවක් ඇතුව යුතුකම් වගකීම් ඉටු කරන්න, ණය නොවී කටයුතු කරන්න, ණය ගෙවන්න කටයුතු කරන්න. යුතුකම් වගකීම් ඉටු කිරීමේදී ණය ගෙවනවා. යුතුකම් වගකීම් ඉටු කළේ නැත්නම් ණය වෙනවා. ඒ අනුව අර දුක් විඳින්නට සිද්ධ වෙනවා. මේක ඉතින් පැයක් විතර දේශනා කළ යුතු දුවතාව ධර්මය මේ දෙපැත්ත. නමුත් ඉතින් විනාඩි කීපකින් මේක විග්‍රහ කර තවත් තියෙනවා විනාඩි 20ක් විතර. මොනවා හරි ප්‍රශ්න අහන්න පුළුවන් නම් අහන්න තියෙනවා නම් අහන්න. ඔව්, මේ මහත්තයා කියනවා යෝජනාවක් කියනවා. මේ තල 31ක් තියෙනවා. ඒක ඇත්ත. තල 31 පිළිබඳව මොකද්ද කියනවා? මේ තියෙන්නේ අපි මේ මගදී භාෂාවේ තල 31ක් කිව්වට මෙතන තියෙන්නේ ගති 31ක්. මොනවා 31ක්ද? ගති. මේ ගතියේ වැදගත්ම ගතිය මොකද්ද? මනුස්සත්ව ගතිය. ඊට බාලයි දේව ගතිය. ඒ දේව ගති කොටස් 6කට බෙදලා තියෙනවා. ඒ දේව ගති ඔය තුසිතය, ආමිය, නිම්මාරතිය, පරිනිම්මිත මේ වගේ ගති 6ක් ඒ තියෙන්නේ. ඒ නම් තියෙන්නේ දිව්‍ය ලෝකවලට ඒ ගතිවලට අදාළ. ඊට පස්සේ තිරස්තීන ගති. තිරස්තීන ගති කියන්නේ මේ බිමට බිම්බරව තිරස්තීනව යන ගති. දැන් ඔය සියලුම අපි තිරිසන් කිව්වට තිරස්තීන සිරස එමනන මොලේ උඩ කෙරවලේ නැහැ, බිමට ගෑවිලා යන්නේ. දැන් ඔය නයි, ගැරඬි, පොළොංගු, කූඹි, කඩි, වේයෝ, පණුවෝ, තව කෝටි ප්‍රකෝට ගාණක් තිරස්චීන ගති තියෙන අය. එයාට ඒ ගතිය තියෙනවා. ඒ වගේම තව ගතියක් තියෙනවා නිරය. එකත් තලයක්, එකත් ගතියක්. නිරය කියන්නේ මේ අහස පොළව ඉරහඳ වාතය ආග්‍රහණය කරන්න බැරි සියලු සත්තු නිරි සත්තු, නිරේ සත්තු. දැන් මේ පොළොවට නිමෙ අර ඉපදුණු දවස ඉඳලා මිය පරලොව යන දවස දක්වාම කිසිම දවසක මේ බුදු බණක්, දේශනාවක්, කටහඬක්, ඉර හඳ වාතය දකින්න, බලන්න, අහන්න පුළුවන්කම නොලැබෙන සත්තු කෝටි ප්‍රකෝටි ගාණක් ඉන්නවා. ඒ වගේම මුහුදුවල ආගාධවල මාළු, මේ මත්ස්‍යෝ, ඒ වගේම ජීවීන් කෝටි ප්‍රකෝටි ගානක් ඉන්නවා කිසි දවසක මේ ජලයේ උඩට එන්න බැරි අගාධවලින සත්තුන්. ඒ සත්තුන් නිරි සත්තුන් නිර සත්තු. ඊළඟට තවත් තල දෙකක් තියෙනවා භූත අපාය පේත අපාය කියලා. ඒ අය අනුන් දෙන පිනෙන් යැපෙන යම් ශක්තියක් තියෙන මේ මිනිස්සු වෙලාම හිටලා වැරදි වැඩ කරලා භූත අපායට පේත අපායට කියන ගති දෙක හදාගත්ත අය. ඊට පස්සේ බ්‍රහ්ම ගති තියෙනවා. ඒක රාගයෙන් තොර ද්වේෂයෙන් තොර නමුත් මෝහය තියෙන අය රූපී අරූපී කියලා බ්‍රහ්මතල ගණනාවක් දහසයක් විතර තියෙනවා. ඊළඟට තියෙනවා තවත් සුද්ධාවාස හතරක්. ඒත් මේ තල 31ට ඇතුළත්. සුද්ධාවාසයකට යන්න පුළුවන් ඒ තල හතරට අනාගාමී අරූපී ධ්‍යාන ලැබූ අයට පමණ. තවත් එක බ්‍රහ්මතලයක් තියෙනවා මේ 30ට අමතරව 31 වෙනි එක ආභස්වර බ්‍රහ්මතලය. එතන මේ කාටවත් කවුරුවත් ජීවත් වෙන ගතියකට අදාළ නැහැ. එතන මේ ට්‍රාන්සිට් පොයින්ට් එකක්. හරියට එයාපෝර්ට් එකක් වගේ මේ චක්‍රාවාටයක ඉඳන් තවත් චක්‍රාවාටයකට මාරු වෙන තැන ආභස්වර බ්‍රහ්මතලය. ඉතින් ඒක නිසා මෙහෙම මේ මනුසත් ගතිය මනස උසස් කරගන්නට පුළුවන් තැන ගති තමයි මනුස්ස ගති. ඒ වගේම මනස අර අපායට යන ගති තමයි සතර අපාය. සතර අපායයි මනුස්ස ලෝකේ 5යි දිව්‍ය ලෝක 6යි 11යි අර සුද්ධාවාස 4යි 15යි ආභස්වර බ්‍රහ්මතලයි 16යි තවත් බ්‍රහ්මතල රූපී අරූපී 15ක් තියෙනවා 31යි. 31ම අපි තල කිව්වට ගති. ඒ ගතිය හදාගන්නේ කොතෙන්දීද? ඔන්න ඕකයි වැදගත්කම. ගතිය හදාගන්නේ මේ මනුස්ස ලෝකේ. වෙන කොහෙදවත් ඔය ගතිය හදන්න බෑ. නරක ගතිය හැදුවොත් යන්නේ කොහෙද? අර පහළට. හැබැයි මේ ගති එකක්වත් නැති වුණොත් න ගති වුණොත් නිවන. නිවනේ ගතියක් නැහැ. නිවනේ බිමක් නැහැ, තැනක් නැහැ, ගතියක් නැහැ, බලයක් නැහැ, රාගයන් ද්වේෂයන් මොකවත් නැහැ. නිවන ඔය සියලු ගති වලින් නිදහස් වූ න ගති. අංගුත්තර සූත්‍රය කියලා මේ අංගුත්තර නිකාය කියලා නිකායක් තියෙනවා. මේකේ තියෙනවා ගති කියන සූත්‍ර. මේකේ තියෙනවා සුගති, දුගති, විගති, අවිගති, නගති, අනගති, මෙහෙම ගති සූත්‍ර 10ක්. අවසාන වශයෙන් නිවන විග්‍රහ කරලා තියෙන්නේ නගති හැටියට. ගතියක් කිසිම ගතියක් නැහැ. ගති කියන්නේ මොකද්ද? ඇතුළට ගත්ත, හදාගත්ත, එකතු කරගත්ත, අයිති කරගත්ත, උපාදානය කරගත්ත, හදාගත්ත දේ. වෙනම කන්නේ මේ ගති. කොහොමද හදාගන්නේ? අර ඇහෙන් කනින් නාසයෙන් දිවෙන් කයෙන් මනසෙන් බලලා අර ගති තින්නම් සංගති හදාගන්න. රාග ගතිය, ද්වේෂ ගතිය, මෝහ ගතිය තුනම හදාගන්නේ ඔය ඇහෙන් කනින් නාසයෙන් දිවෙන් කයෙන් මනසෙන් කියන හයෙන් කරන කියන හිතන වැරදි හෝ හරි හෝ දේවල් නිසා. ඒ ගතිවලට අදාළ තමයි ඔය තල 31 බෙදලා විග්‍රහ කරලා විස්තර කරලා මේ මහත්තයා ඉල්ලනවා පටිච්ච සමුප්පාදය කියන බුද්ධ ධර්මයේ ත්‍රිපරිවට්ටය පිළිබඳව විග්‍රහය කරන්න. මේක විනාඩියකින් පැයකින් කරන්න පුළුවන් දෙයක් නෙමේ. නමුත් මං බොහොම කෙටියෙන් මේ ත්‍රිපරිවට්ටය පොඩ්ඩක් පැහැදිලි කරන්න. බුද්ධ දේශනාවේ සියලුම කරුණු වලට වචන වලට අදාළව ත්‍රිපරිවර්තයක් බුදු දේශනාවේ බුදුහාමුදුරුව දේශනා කරලා තියෙනවා. පළවෙනි එක සංවට්ඨය, දෙවෙනි එක පරිවට්ඨය, තුන්වෙනි එක විවට්ඨය. මේක මූලපරියාය සූත්‍රයේ මඤ්ඤති මාමඤ්ඤති න මඤ්ඤති කියන ආකාරයට මේ බුද්ධ ධර්මයේ මූලපරියාය සබ්බ ධම්ම මූලපරියාය විග්‍රහ කරලා තියෙනවා. මේ පටිච්චසමුප්පාද ධර්මයේ තියෙනවා වට තුනක්. පළවෙනි වටේ තමයි අවිද්‍යා මූලයෙන් අර අවිද්‍යා සංකාර, අවිද්‍යාපත්‍ය සංකාර, සංකාරපත්‍ය විඥාන, විඥානපත්‍ය නාම රූප සලආයතන පස්ස වේදනා තණ්හා උපාදාන සම්භවಂತಿ ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසා සම්භවಂತಿ දුක්ඛක්ඛන්දස්ස කේවලස්ස සමුදයෝ හෝති කියන මේ අවිද්‍යා මූල පටිච්ච සමුප්පාද විග්‍රහය. මේ අවිද්‍යා මූල පටිච්ච සමුප්පාද විග්‍රහය බුදුහාමුදුරුව දේශනා කළේ සත්වයා මේ අවිද්‍යාව සහ තණ්හාව නිසා කරන කියන හිතන දේවල් අනුව මේ සංසාර ගමන, මේ ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස සම්භවං අලුතෙන් සකස් කරගන්නා ආකාරය විග්‍රහ කරන්නටයි. එමනම් මේ අවිද්‍යා මූල පටිච්ච සමුප්පාද විග්‍රහයේ තියෙන්නේ, විග්‍රහ වෙන්නේ, විග්‍රහ කරලා තියෙන්නේ නිවන නෙමෙයි, නිවන වැහෙන ආකාරය, නිවන වහගන්න ආකාරය. තණ්හාවයි අවිද්‍යාවයි නිසා කර්ම බීජ විඥාන බීජ සකස් කරගෙන දිගින් දිගටම ඉපදී ඉපදී යායන් තණ්හා පෝනෝ භවිකා తత్ర తత్రාබිනන්දනි කාම තණ්හා භව තණ්හා විභව තණ්හා. එනිසා අවිද්‍යා මූල පටිච්ච සමුප්පාද විග්‍රහයේ තියෙන්නේ, විග්‍රහ වෙන්නේ, විග්‍රහ කරලා තියෙන්නේ නිවන වැහෙන, නිවනට විරුද්ධ වූ පැවැත්ම කොයි තලයක හෝ ඔය ගොයි ගතියක් හෝ සකස් කරගෙන පැවැත්ම දිගින් දිගටම පවත්වාගෙන යන්නට මුල් වූ නිදාන වූ ප්‍රත්‍ය වූ හේතු මේ නව ආකාරයක්. ඉතින් ඒක නිසා අවිද්‍යා මූල පටිච්ච සම්පාද විග්‍රහය අවිද්‍යා මූල පටිච්ච සම්පාද විග්‍රහය හැටියට තේරුම් ගන්න ඕන. දෙවෙනි එක මේ අවිද්‍යා මූල මේ කෙලෙස් නිරෝධ කරන්න පුළුවන්. මේ අවිද්‍යා නිරෝධෝ භව නිරෝධෝ, විඥාන සංකාර නිරෝධෝ භව නිරෝධෝ, විඥාන නිරෝධෝ භව නිරෝධෝ, නාම රූප නිරෝධෝ භව නිරෝධෝ, සලආයතන නිරෝධෝ භව නිරෝධෝ, පස නිරෝධෝ භව නිරෝධෝ, වේදනා නිරෝධෝ භව නිරෝධෝ, තණ්හා නිරෝධෝ භව නිරෝධෝ, උපාදාන නිරෝධෝ භව නිරෝධෝ කියලා බුද්ධ දේශනාවේ මේ අවිද්‍යාව නිරෝධ කළ හැකි. රෝධ නොගහ අර චිත්ත වීති දිගේ සංචේතන පවත්වන්නේ නැතුව, සමුදය බිහි කරන්නේ නැතුව රෝධ නොගහ නිරෝධ කරන්න පුළුවන්. ඒක දෙවෙනි විග්‍රහය. එහෙම එකක් මිනිසුන්ට කරන්න පුළුවන්. ධර්මය තේරුම් අරගෙන සීල සමාධි ප්‍රඥා සංවර සංසිඳීම සම්මා ත්‍රිසිකාව කරනකොට යම් ආකාරයකට මේ නිරෝධගාමිනී පටිපදාව පූර්ණ වෙනවා සම්මා අංග අටක් හැටියට. ඊට තව එහා ගියොත් මේ විභංග ප්‍රකරණේ මහාවග්ග පාළියේ පටිසම්භිදා මග්ග ප්‍රකරණේ මේ නිර්මල බුද්ධ ධර්මය තුල තියෙනවා මේ කුණු මුල් කෙලස් මුල් තුන උදුරා දමන්නට උපකාර වන කුසල මූල පටිච්ච සමුප්පාද විග්‍රහයක්. ඒ කුසල මූල පටිච්ච සමුප්පාද විග්‍රහයෙන් විග්‍රහ කළේ මේ පුද්ගලයෙක්ගේ හිතක් තුල උපදින රාග මුල, ද්වේෂ මුල, මෝහ මුල කියන කෙලෙස් මුල් තුන සහ මුලින්ම සදහටම නැවත නූපදින ලෙස කෙලෙස් මුල් තුන උදුරා දැමීම. එකට කියනවා බුද්ධ කියලා. බව උදුරා දැමීම. රාග බව, ද්වේෂ බව, මෝහ බව මුලින්ම උදුරා දැම්මනම් ඒ උත්තමයා බුද්ධ. එනිසා අර කුසල මූල පටිච්ච සමුප්පාද විග්‍රහයේ විග්‍රහ කළේ මේ රාගක්කය, ද්වේෂක්කය, මෝහක්කය කරන හැටි. අර නිරෝධ විග්‍රහය කළේ පටිච්ච සමුප්පාද අලෝභ, අදේශ, අමෝහ. එවගේම අර අවිද්‍යා මූල පටිච්ච සමුප්පාද විග්‍රහය කළේ ලෝභ, ද්වේෂ, මෝහ. මේ තුනම තේරුම් ගත්තනම් ඒ පුද්ගලයා ත්‍රිහේතුක ප්‍රතිසන්ධියක් ලැබූ නිවනට මඟ හොයාගත්ත, දැනගත්ත සම්මාදිට්ඨියට පත් වූ උත්තමයෙක් වෙනවා, දසනේන සම්පන්න වෙනවා. මේ තුන හුඟක් ගැඹුරෙන් විග්‍රහ කළ යුතු වුණා. මේක ඊට අවස්ථාව නෙමේ. මොකද ඒ සඳහා එකින් එකම අරගෙන ත්‍රිපිටකාගත ධර්මවලට අනුව මහා සතර සතිපට්ඨාන සූත්‍රයට, රාහුලවාද සූත්‍රයට, අනත්ත ලක්ෂණ සූත්‍රයට, මහා පුඤ්ඤම සූත්‍රයට අදාළව මේ සූත්‍රවල තමා මේ ත්‍රිපරිවර්තයේ පැහැදිලිව සූත්‍ර ධර්මවල තියෙන්නේ. විභංග ප්‍රකරණේ අර පච්චා උද්දේශ නිද්දේශ පටිනිද්දේශවල 96 ආකාරයකින් මේ පටිච්ච සමුප්පාද විග්‍රහය නිවනට උපකාර වෙන ආකාරයටත්, නිවන වැහෙන ආකාරයටත්, මේ නිරෝධ රෝධ නිරෝධ කරන ආකාරයත් ත්‍රිපරිවර්තයකින් විග්‍රහ කරලා තියෙනවා. ඉතින් ඒක නිසා මේ නිවනට නම් යමෙක් මේ තුනම, මේ ත්‍රිපරිවර්තයම, මේ තුන් ආකාරයම, සංවට්ට පරිවට්ට විවට්ට තුන් ආකාරයම තේරුම් ගත යුතුයි. ඒක බොහොම සුළු දෙයක්. මම ලොකුවට විග්‍රහ කළාට තේරුම් ගන්න ඕන. රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් කටයුතු කළොත් අවිද්‍යා මූල පටිච්ච සම්පාදේ ක්‍රියාත්මක වෙනවා. අලෝභ, අදේශ, අමෝහ විදියට ක්‍රියාත්මක වුණොත් හිත අර රෝධ නිරෝධ වෙනවා. ඒ වගේම මේ ලෝභක්කය, ද්වේෂක්කය, මෝහක්කය කරනවා නම් ඒ සඳහා කුසල මූල පටිච්ච සම්පාද විග්‍රහය ක්‍රියාත්මක කරන්න ඕන. තමා තමන් දැනගන. ඒක තමා ත්‍රිපරිවර්තය. ඒක තමා ත්‍රිහේතුක ප්‍රතිසන්දිය. ඒක තමා නිවන කියන එක. මේක ටිකක් ගැඹුරුයි. මේක තමා මුළු බුද්ධ දේශනාවෙම බුදුහාමුදුරු අවුරුදු 45ක් තුළම දේශනා කරපු ධර්මයේ ඉතාම ගැඹුරු කොටස. හැබැයි තේරුම් ගත්තට පස්සේ මේක අත්‍යඹුලක්ෂේ සරලයි, සුගමයි, පහසුයි. නිවනම අතේ තියෙනවා. නම් තේරුම් නොගත්ත කෙනෙකුට දුරවබෝධා, අනවබෝධා, ඒ අනුව අර අසුතුවත් පෘථග්ජනක හැටියට රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්ම කටයුතු කර. රාගය ඒ පුද්ගලයාට අර හය දොරෙන්ම මේ කෙලෙස් උපදින දේ තමා ප්‍රිය, මනාප, මීරි, මදුර. හැබැයි සබ්බේ මේ පියේහි මනාපේහි නානා භාවෝ විනා භාවෝ වන බව ඒ පුද්ගලයා දන්නේ. ඒ අනුව දුකටපත් වෙනවා, දෙවෙනි වේශයටපත් වෙනවා, කර්ධරයටපත් වෙනවා, අපාගත වෙනවා, අනවශ්‍ය විදියට සංසාර ගමනේ අතරමං වෙනවා. මේ ධර්මය නොදැනීම, නොදැකීම හේතු කොටගෙන. ප්‍රඥාවෙත්ති පරිවර්තයක් තියෙනවා. මේ මහත්යයි ගමන අහනවා. ප්‍රඥාවෙත්ති පරිවර්තය විඥාන ඥාන පඤ්ඤා. විඥාන කියන්නේ රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් කටයුතු කරනකොට විවිධත්වයට විෂමත්වයට විකෘතිත්වයට විවිධ ආකාරයේ වූ තත්වයන්ට ප්‍රිය දෙයට ඇලෙනවා අප්‍රිය දෙයට ගැටෙනවා ප්‍රිය අප්‍රිය අතර විවිධ ආකාරයේ 21 ආකාරයක මානෙ මනින තත්වය විඤ්ඤාපනාය එහෙම නැත්නම් විඤ්ඤාණ එක විෂම විවිධ විකෘති වූ විවිධ තත්වයේ දැනුමක් ඥානයක් විඤ්ඤාණ එක ටිකක් පිරිසිදු කරගත්තාම ඥාන හොඳට හෝ නරකට හෝ ඥාන කියන එක දෙපැත්තටම ගන්න පුළුවන්. ඒක හොඳටත් ඥාන වුමනා වෙනවා නරකටත් නිවනටත් ඥාන උපකාර වෙනවා. ඒක මේ බව උදුරා දමන්නට උපකාර වන පරම පවිත්‍ර පිරිසිදු ඥානය ප්‍රකෘති ඥානය පඤ්ඤා ප්‍රඥා කියලා සංස්කෘත වචනේ ප්‍රඥා මාගදී වචනේ පඤ්ඤා. ඉතින් ඒක නිසා විඥාන ඥාන පඤ්ඤා ත්‍රිපරි වට්ටය. ප්‍රඥා නිවනට උපකාර වෙනවා. විඥාන ඥාන ඔය සුගතියට යන්න දෙව් මිනිස් සැප සැප රාජ සැප ලබන්න යහපත් දේවල් කරන්න පින්කම් කරන්න ඥානය උපකාර වෙනවා. හැබැයි අර විඥානය නිතරම මේ රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් පැවැත්ම පාත්වාගෙන යන්නට උපකාර වනදී ශක්තිය තමයි විඥාන. මේක ත්‍රිපරි වට්ටය. හැම දෙයකම මේ බුද්ධ දේශනාවේ ත්‍රිපරි වට්ටයක් තියෙනවා. ත්‍රිපරි වට්ටන් ද්වාදසාකාරං චතුරාර්ය සත්‍ය ත්‍රිපරි වට්ටයක් තියෙනවා. ධම්මචක්කපවත්තන සූත්‍රයේ දේශනා කළා. මූලපරියාය සූත්‍රයේ මේ ත්‍රිපරි වට්ටය දේශනා කළා. සබ්බ ධම්ම මූලපරියාය හැටියට මඤ්ඤති මාමඤ්ඤති න මඤ්ඤති. මේ වගේ හැම තැනකම බුද්ධ දේශනාවේ මේ වට්ට තුනක් පළවෙනි එක සංවට්ට පැවැත්ම දෙවෙනි එක පාත්වාගෙන යාම සංවට්ට පරිවට්ට මේ පැවැත්ම නවතා තිස ලැබීම විවට්ටේ ඥාන. මේ වට්ට තුන තේරුම් ගත්ත කෙනෙකුට අර විවට්ටේ ඥානන් වලින් වට තුන කඩා දාලා මලකඩ කඩා දාලා නිවන් මඟ විවුර්ත කරගෙන විමුක්ති ඥාන දර්ශනය ලබන්න පුළුවන්. තියෙනවා මේ අන්තර්භවික එහෙනම් අන්තරා භව එකක් තියෙනවා. ඒ කියන්නේ උපාද දෙකක් අතර මේ බීජ පොදිය කර්ම බීජ පොදිය කරකහගෙන යන හැබැයි අර විඥාණයෙන් කටයුතු නොකරන අවස්ථාව අන්තරා භවිකයි. අන්තරා භවිකය කොටස් දෙකක් ඉන්නවා. පෘථග්ජන අන්තරා භවිකයොත් ඉන්නවා. අනාගාමී අන්තර්භවිකයොත් ඉන්නවා. දැන් මේ අන්තරා භවය කියන්නේ දැන් කෙනෙක් මැරුණට පස්සේ අවසාන චුතිත්තිතට පස්සේ ඊගාවට අර එක කර්ම බීජයක් උපද්වාගෙන උපතක් ලබාගෙන ආයි උපතක් ලබන මොහොත දක්වා අතරක් පවතිනවා නම් ඒක අන්තරා භවයක් භවිකයි කියලා. දැන් මේක හොඳට තේරුම් ගන්න ඕන හැම කෙනෙකුටම මරණයටපත් වෙනවා මෙතන ඉන්න. හැබැයි මේ මෙතන ඉන්න මිය පරලොව යන සියලු දෙනාට අන්තරා භවිකයෝ හැටියට පැවැත්මක් පවත්වන්න වෙන්නේ නැහැ. බොහොම සුළු පිරිසකට පමණයි අන්තරා භවිකයෝ හැටියට ඉන්න වෙන්නේ. කාටද ඉන්න වෙන්නේ නැත්තේ? කාටද ඉන්න වෙන්න වෙන්නේ? ඒක ගතියට අදාළවයි සකස් වෙන්නේ. මේකේ යම් කිසි කෙනෙක් දැන් මේ මිය පරලොව යන මොහොතේ ඕපපාතිකව උපදින තත්වයකට පත් වුණා නම් කවුද ඕපපාතිකව උපදින්නේ? සියලු භූතයෝ, සියලු ප්‍රේතයෝ, සියලු දෙවි දේවතාවෝ, සියලු බ්‍රහ්මයෝ. අම්ම කෙනෙක් ඕනේ නැහැ, තාත්තා කෙනෙක් ඕන්න බිමක් ඕන්න තනක් ඕන්න මෞකුසයක් ඕන්න බිත්තරයක් ඕන්න කිසිම දෙයක් අවශ්‍ය නැහැ. ඒ ගතිය නිසා එයා ඕපපාතිකයි. ඕපපාතිකව උපදින පුද්ගලයාට මේ මිය පරලොව යන මොහොතෙන් තප්පරෙන් දහසකින් එකක්කට පසුව සම්පූර්ණ අංගපසංග සහිතව භූතයෙක් වෙලා ප්‍රේතයෙක් වෙලා දෙවියෙක් වෙලා බ්‍රහ්මයෙක් වෙලා උපදින්න පුළුවන්. එයාට අන්තරාභවයක් අන්තරාභවික වෙන්නේ නැහැ. අන්තරාභවික වෙන්නේ මව් කුසකයකට යන අණ්ඩජ දලාබුජ බිත්තරයකට යන. එයාට අම්ම කෙනෙක් ලැහැත්ති වෙලා නැහැ. මැරෙනකොටම අර අවසාන චුති චිත්තයට පස්සේ පිළිගන්න. ඒ නිසා බොහෝ පිරිසක් ඉන්නවා, මේ සියලු තිරිසං අපායේ ඉන්න බොහෝ දෙනා එක්ක බිත්තරයකින් එක්ක මෞකුසකින් උපදිනවා. මනුෂ්‍ය ලෝකේ 100%ක්ම මෞකුසකින් උපදින. ඒ අයට අන්තරාභවයක් තියෙනවා, අතරක් තියෙනවා. හේතුව මොකද? අම්මා කෙනෙක් නැහැ එක පාට බාර ගන්න. එයා මෞකුසයකට හොයාගෙන යන්න ඕන. බාර ගන්න අම්මා කෙනෙක් නැත්නම් අන්තරාභවයක් තියෙනවා. ඒකගෙම බිත්තරයකට ඇතුළට ඔක්කාන්ති වෙන්න බැරි නම් අර අන්තරාභවයක යම් කාලයක් ඉන්න වෙනවා. ඉන්න වෙන කාලය ගැන කොච්චරද කියන එක කියන්න බෑ. මේක මෙන්න අය ගන්න දෙනවා. තමන්ට ගැළපෙන මව කුසක් ණය තියෙන මව තැනකට මිසක් අම්මා කෙනෙක් බාර ගන්නත් කැමති වෙන්නේ නැහැ. ඒකයි මේකේ වෙනස. මේක තේරුම් ගත යුතුයි. එතකොට සියලු දෙනා උපපාතිකව උපදින්නෙත් නැහැ, සියලු දෙනා අර අන්තරාභවයක උපදින්නෙත් නැහැ. කොටසක් අන්තරාභවයක උපදිනවා. ඒ අය මේ ඉපදින්නේ එක්ක මිනිස් වෙලා එක්ක අර බිත්තරයකින් හෝ යම් කිසි මව් කුසකින් හෝ ඉපදෙන පිටිස. අර බිමක් තැනක් මව් කුසක් අවශ්‍ය නැති ඕපපාතික පිරිස කිසිසේත් කොතැනකොඩිවත් අන්තරාභවික වෙන්නේ නැහැ. ඒක තමයි තේරුම් ගත යුතු. හොඳයි, එහෙනම් මං හිතන්නේ දැන් ප්‍රශ්න තවත් නැහැ වගේ. සමහරට තව ප්‍රශ්න ඇති. අපේ මේ තරුණ පිරිස් තාම මේවා ගැන කල්පනා කරන්න අවස්ථාවක් ඇවිල්ලා නැහැ. ඒගොල්ලෝ තාම බොහොම මේ අමුතු ලෝකයකට ඇවිල්ලා තියෙන්නේ. මේ ලෝකේ හරියට තේරෙන්නේ එළියට බැස්සහලා බැහැලා සමාජයට ගියාම. ඒ නිසා මේ එළියට ගියාම සමාජයට බැස්සහම තමන්ගේ යුතුකම් වගකීම් ඉටු කරන්නත් මේ ධම්ම අනුධම්ම පටිපදාවේ හැසිරිලා තමන්ගේ මේ රාජකාරිය කරන්නත් ඒ වගේම මේ සංසාර ගනුදෙනුවට පැටලෙවෙන්නේ නැතුව කොහොම හරි මේ නයින් මිදී නිදහස් වෙන්නත් අදිෂ්ඨානයක් ඇති කරගෙන කටයුතු කරන්න ඕන. ඒක තමන්ගේ යුතුකමක් වගේ. තමන්ටයි ඒක යහපත්. තමන් මේ නයින් මිදී නිදහස් වෙනවා නම් තමන්ටයි ඒක අපල දුක් විඳින්න වෙන්නේ, අර නොයෙකුත් දුගටියට යන්න වෙන්නේ මේ පැවැත්ම තුළ මේ ලෝකය තුළත් මේ පරලෝකී හමත් මේ වැරදි වැඩ නරක වැඩ අයුතු වැඩ අසාධාරණ වැඩ වැරදි වැඩ කළොත්. ඒ නිසා හැම කෙනෙක්ම කල්පනා කරගන්න ඕන තමන් මේ කරන කියන හිතන සියලු දේ තමන්ටත් යහපත්සේ අනුන්ටත් යහපත්සේ පුළුවන් තරම් යහපත් චේතනාවක් ඇතුව අදිෂ්ඨානයකින් කරන්න. ප්‍රාර්ථනා කරලා ඉල්ලලා යදලා කිසි දෙයක් මේ පැවැත්ම තුළ ලබන්න බෑ. හොඳ දෙයක් නිවනක් විමුක්තියක් නිදහසක් එකත් තේරුම් ගන්න ඕන. නිසා හැම තිස්සෙම යහපත් දේ යහපත් වචන කතා කරන්න, යහපත් ක්‍රියාකාරකම් කරන්න, යහපත් සිතුවිලි සිතන්නත් හැම වෙලේම අයහපත් දේ අර වචී දුෂ්චරිතය, කාය දුෂ්චරිතය, මනෝ දුෂ්චරිතය පිටු දකින්නත් ඉවත් කරන්නත් නොකරන්නත් අදිෂ්ඨානයක් ඇති කරගත්තොත් තමන්ගේ චේතනාව පිරිසිදුයි, තමන්ට යහපතක් වෙනවා, තමන්ට විමුක්තියක් ලැබෙනවා, තමන්ගේ නිවන තමන් විවුර්ත කරගන්නවා. එහෙම නැත්නම් තමන්ගේම නිවන තමන්ව වහගන්නවා. හොඳයි, එහෙනම් මං හිතන්නේ දැන් මේ ධර්ම දේශනාව අවසానයි. මේ අපේ අධ්‍යක්ෂකතුමා ඒ තමන්ගේ කල්යාණ මිත්‍රයෙක්ගේ ආශ්‍රයෙන් මට මේ ආරාධනාවක් කළා, මේ ධර්ම දේශනාවක් කරන්න කියලා. ඉතින් ඒ අනුවයි මම මේ ධර්ම දේශනාව කරන්නට මෙතනට පැමිණියේ. මෙතෙන්දී මේ පින්වතුන් මට මේ පින් අනුමෝදනා කරන්න යම් යම් පිරිසක් හැටියට නම් කීපයක් දීලා තිනවා. මේකේ මේ පළවෙනිම නම මට බොහොම ළඟ මගේ හිතවත් පුද්ගලයෙක්. 1960 පළවෙනි ජනවාරි පළවෙනි දිනදලා 1963 9/30 දක්වා කළුතර ශ්‍රී ලංකා පොලිස් විද්‍යාලයේ අධ්‍යක්ෂක වශයෙන් කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී KDC ඒකනායක මහත්මයා. මේ මහත්මයා 1960 ගණන්වල පොලිස් අභ්‍යාස විද්‍යාලයේ අධිකාරීතුමා හැටියට ඉඳලා 1982 පොලිස් සේවයෙන් විශ්‍රාම ගිහිල්ලා මම සේවය කරපු කෘෂිකර්ම ඉඩම් අමාත්‍යාංශයේ මම අධ්‍යක්ෂක හැටියට හිටපු එතෙන්දී ඒ ඒකනායක මහත්මයා අපේ විමර්ශනාංශයේ ප්‍රධානිය හැටියට අවුරුදු 4 සේවය කළා. එනිසා ඒ මහත්මයා මම බොහොම හොඳින් අඳුරන මගේම ගාව වැඩ කරපු නිලධාරියෙක්. ඊට පස්සේ 86 එතනින් ඉවත් වෙලා පල්ලෙගලියට ගිහිල්ලා අමිත ගවේෂී හැටියට මහණ වුණා. යම් යම් ආකාරයේ මේ ධම්මානුධම්ම පටිපදාවේ හැතිරිලා ඊට පස්සේ මේ අපවත් වුණා. ඉතින් ඒක නිසා මේ පින්නතුන් සිහිපත් කරන්න කියලා තියෙනවා. මමත් ඒ මගේ හිතවත් ඒකනායක මහත්මයාට මේ පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා ඔබ සැම සමග. ඊළඟට කළුතර ශ්‍රී ලංකා පොලිස් විද්‍යාලයේ අභිවෘද්ධිය සඳහා බොහොම විශාල අමිල මෙහෙවරක් කළ විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති ආනන්ද හිට්ටිආරච්චි මහතා ඇතුළු අනෙකුත් අධ්‍යක්ෂකවරුන්ට මේ පින්කමක් කරලා ආශිර්වාද කරන්න පින් පමුණන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මෙම පොලිස් අභ්‍යාස විද්‍යාලයේ අභිවෘද්ධියට අපකැප වී ක්‍රියා කළ සියලුම විශ්‍රාමික සහකාර පොලිස් අධිකාරී මහත්මරුත්, ඒ වගේම විශේෂයෙන්ම සහකාර පොලිස් අධිකාරී ජෝසප් පෙරරා මහතා තාම ජීවත් වෙලා ඉන්න, එයතුළු නියම විවිධ තරාතිරම්වල කාර්ය මණ්ඩලයේ විශ්‍රාමික සියලුම නිලධාරීන්ටත්, මිය පරලොව ගිය සියලුම නිලධාරීන් සිහිපත් කළ පින් අනුමෝදන් කරන්නටත් මේ අවස්ථාව යොදා ගන්න කියලා තියෙනවා. ඒ වගේම වර්තමාන පොලිස් අභ්‍යාස විද්‍යාලයේ වර්තමාන අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී දමයන්ත විජයශ්‍රී මහතා ඇතුළු ඒ කාර්ය මණ්ඩලයටත්, ඒ වගේම මේ පුහුණුව ලබන සියලුම මේ ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයේම පින්වත් පිරිසටත්, මේ පුහුණුව ලබන සියලුම තරාතිරම්වල නිලධාරීන්ටත් මේ ධර්ම අවබෝධය ලැබෙන්නට, මේ ධර්මානුධම්ම පටිපදාවේ හැසිරෙන්නට, මේ සංසාර දුකෙන් මිදී නිදහස් වන්නට මේ අවස්ථාවේ පින් අනුමෝදන් කරන්නටත් ආශිර්වාද කරන්නටත් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ පින්වතුන්ගේ නමින් මෙතනට මේ අද ධර්ම ශ්‍රවණය කරන්නට පැමිණි සියලුම පින්වතුන්ගේ නමින් මිය පරලොව ගිය සියලුම මෞද මෞපියන්ට, වැඩිහිටියන්ට, ගුරුවර ඥාති මිත්‍රාදීන්ට, ස්වාම පුරුෂයන්ට, භාර්යාවන්ට, දරුමුරුබුරන්ට, සීයල ආච්චිලා, සහෝදර සහෝදරයන්, ඒ වගේම සේවක ස්වාමීන් බොහෝ පිරිසක් මිය පරලොව ගිහින් තියෙනවා. ඒ මිය පරලොව ගිය සියලු දෙනා සිහිපත් කළා සියලු දෙනාටම මේ සංසාර දුකින් මිදී නිදහස් වන්නට පින් දෙන්නට පින් පවරන්නට පින් අනුමෝදන් කරන්නට අපි මේ අවස්ථාව යොදා ගන්න. ඒ වගේම අපි මේ ධර්ම දේශනාව ආරම්භයේදීම සියලු දෙවියන්ට ආරාධනයක් කළා. ඒ නිසා මේ ධර්මයෙන් ශ්‍රවණය කරන්නට අසා සිටි අසන්නෝ සිටි සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාටත් පින් දීලා පින් පවරලා පින් අනුමෝදන් කළා. මේ පුණ්‍ය ශක්තියේ බලයෙන් ඒ සියලු දෙවියෝත් සසර දුකින් නිදහස් වෙත්වා, නිවන් සුවෙන් සුවපත් වෙත්වා කියලා අපි ආශිර්වාද. ඒ වගේම අපිට නොපෙනෙන බොහෝ භූත පේත පිසාච නිරිසත්තු සතර අපාගත සත්තු ඉන්නවා. අසඤ්ඤතලවල ඉන්නා වූ බොහෝ අය ඉන්නවා. ඒ වගේම සතර අපාගත බොහෝ සත්වයන් ඉන්නවා. ඒ වගේම අර පරදත්තූප ජීවීන් අනුන් දෙන පිනෙන් යැපෙන අය පින් බලාපොරොත්තුෙන් ඉන්නවා. ඒ සියලුම සත්වයන් අපි සිහිපත් කළා. ඒ සියලු දෙනාටම සසර දුකින් මිදී නිදහස් වන්නට මේ අවස්ථාවේ සියලු දෙනාගේම පිරිසිදු චේතනාවක් ඇතුව තුන් සිත පහදාගෙන ඒ අයට පින් දෙන්නට පින් පවරන්නට පින් අනුමෝදන් කරන්නට ඕන. ඒ නිසා සියලු දෙනා මොහොතක් සත්‍යක්‍රියා බලයකින් යුතුව රාගයෙන් තොර වූ, ද්වේෂයෙන් තොර වූ, මෝහයෙන් තොර වූ සිතකින් තුන් සිත පහදාගෙන මේ සියලු දෙනාට පින් දීලා පින් පවරලා පින් අනුමෝදන් කළා. මේ පුණ්‍ය ශක්තියේ බලයෙන් ඒ සියලු දෙනාටත් යහපතක් සිතක් ශාන්තියක් සාහනයක් කරන්නට මේ සත්‍යක්‍රියා බලය, මේ පුණ්‍ය අනුමෝදනාව උපකාර වේවා, උදව් වේවා, හේතු වාසනා වේවා කියලා සාදු. මේ ගාථාවන් කියලා පින් අනුමෝදන් කරන්න. එත්තාවතා ච අම්මේහි සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා ච සම්බදම් පුඤ්ඤ සම්පද සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා ච සම්බදම් පුඤ්ඤ සම්පද සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉදම් මේ ඥාතීනං තු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනං තු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ තුයාව නිබාන පත්තියා. සියලු දෙනාටම යහපතක් වේවා, සිතක් වේවා, අනාගතයේ සාර්ථක වෙන්නට මේ සත්‍යක්‍රියා බලය, මේ යහපත් වචන උපකාර වේවා, උදව් වේවා, හේතු ආසනාව වේවා.